දර්ශනයේ සංඛාර. දර්ශනයකින් යුක්තන. කාමේසු විනිවිදිතං කාමේ තින කාමයෙන් හිතින සංහාව ඇදතරකම හිතන්න පුළුවන්. නයිජතු කබ්බ සේයම් පුනරේ. නියත බව කුසලයෙන්. ඉතී සිනලක සිනලක් වෙන සනා නිත්‍ය දෘෂ්ටියට නොපෙනෙන දර්ශනයකින් සිල්වත් වෙනවා. ඒක සීලේ දර්ශනයකින් යුක්ත එකක් නම් එයාට පුළුවන් මේ කාමයේ තියෙන තණ්හාව නැති කරලා නැවත මෞඛසට නොපෙනෙන සත්‍යක සත්‍යයක් කියන්නේ. ඔබට ඒ කියන්නේ කුරහත් හරි අනාගාමී හරි වෙනවා. අනාගාමී වල මෞඛසකට පෙනෙන්නේ නැහැ. අහන්න. සිතින් යන ගමන ගැන දෘෂ්ටි කරන ගමන කියන දෘෂ්ටිය තියෙන තුන් ආකාරයකට සද්ධාවරණද මග්ගාවරණද වෙන දෘෂ්ටියක් තියෙනවා. සද්ධාවරණ වෙන මග්ගාවරණ වෙන දෘෂ්ටියක් තියෙනවා. සද්ධාවරණද මග්ගාවරණද වෙන දෘෂ්ටියක් තියෙනවා. දෘෂ්ටි එකක් මොකට වෙනවා. තකොට සද්ධාවරණ කියලා කියන්නේ ස්වර්ගය කියන්නේ දිව්‍ය ලෝකේ සක්ම ලෝක වගේ සුගතියට කියන සග්ගා මග්ගාවරණ කියලා කියන්නේ මාර්ගය ලෝකෝත්තර මග ආවරණය ස්වර්ගයේ මාර්ගයේ විකම ආවරණය වෙන චිත්තයක් තියෙනවා ඒකට තමයි සහලස්තුක උච්චදිතේ කියන මේකෙ දුන්දේ විපාක නැත මහා යාගයන්ගේ විපාක නැත කුඩා යාගයන්ගේ විපාක නැත උපකොට මවට උපකාර කළාට විපාක නැහැ පියාට උපකාර කළාට විපාක නැහැ කුසල කුසල කර්මයන්ගේ විපාක නැහැ මෙලොවින්නම් පරලොවට එනවා ඒමත් නැහැ පරලොවින්නම් මෙලොවින්නම් පරලොව යෑමක් නැහැ පරලොවින්නම් මෙලොව යෑමක් නැහැ එතකොට නිරෝධවල දෙකම දැන අවබෝධ කරගෙන ලෝකේ දේශනා කරන සමන රාග්මනෝ මේ ලෝකේ නැහැ. කෝපපාතික සත්තු ලෝකේ නැහැ කියලා ඇති කරගන්න දෘෂ්ටියට කියනවා නිත්‍ය දෘෂ්ටිය කියලා. ඒකට නියත නිත්‍ය දෘෂ්ටිය කියනවා. නියතයි. ඒක නියත ධර්මයේ මොකද සතර අපායේ නියතයි ඒ දෘෂ්ටිය කියන දේ නා. ඒක කියනවා සග්ගාවර්ණද මග්ගාවර්ණද වෙන දිට්ටි කියලා. දැන් කියනවා සග්ගාවර්ණ නොවන මග්ගාවර්ණ වෙන දික්කයක් තියෙනවා. ඒ කියන්නේ ඒ දෘෂ්ටියට ස්වර්ගය කියන්නේ දිව්‍ය ලෝක භක්ම ලෝකේ ආවරණය වෙන්නේ නැහැ. නමුත් නිවන් මග ආවරණය වෙනවා. මග්ගාවර්ණ. ඒක තමයි අත්‍ය දින්නම් අත්‍ය දන් අත්‍ය කොන් කියලා දුන්දේ විපාක තියෙනවා. කුඩා යාගයන් විපාක තියෙනවා. මහා යාගයන් විපාක තියෙනවා. මවට උපකාර උපස්ථාන කුලිතේකට විපාක තියෙනවා. පියාට උපස්ථාන උපකාර කුලිතේකට දෙනවා. කුසල අකුසල කර්මයන්ගේ වෙනගෙන විපාක වෙනින් තියෙනවා. එතකොට නිරවණින් පරිලෝය යෑමකුත් තියෙනවා. පරිලෝයෙන් නිරෝධ වීමකුත් තියෙනවා. එතකොට නිරෝධ පරිලෝය දෙකම දැන අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරන රාත්මනේ ඉන්නවා. සාන්තාවකන උපපාතික සත්‍ය ඉන්නවා කියලා කියන්නේ වෙන දෘෂ්ටි කියන සද්ධාවර්ණ වල මග්ගාවර්ණ වල දෘෂ්ටි කියන එකට කියන සාසෘත් දෘෂ්ටි කියලා. මොකද මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා, කුසල කුසල විපාකයක් තියෙනවා කියන නිසා එයා කුසල කුසල කරලා පරලොව යන්න සාවත් වෙනවා. සම්මතය. එතකොට සද්ධාවර්ණද මග්ගාවර්ණද නවන දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨියට ස්වර්ගයවත් මාර්ගයවත් ආවරණය වෙන්නේ නැහැ. ඉතින් සක්කාය දිට්ඨියට ස්වර්ගය හරි මාර්ගය හරි ආවරණය වුණොත් සක්කාය ඔක්කොම සක්කාය දිට්ඨිය දුක් නිසා මම නිවන දකින්න බැරි වෙනවා. ඒක මඟ උපරි නැති ඉතලේ කාවරණය වෙනවා. ඒ හින්දා සක්කාය දිට්ඨිය කියන එක සග්ගාවරණක් නෑ මග්ගාවරණක් නෑ. එතකොට දුවත් මාර්ගයෙන් දුරකට යුතුයි. ලෝකෝත්තර මාර්ගයෙන් ඒ දෘෂ්ටිය දුරු කරන්න ඕනේ. එතනදී දෘෂ්ටියකට නොපමන කියනකොට අපි දැනගන්න ඕන මේ දෘෂ්ටි තුනක්. ඒ වගේම ඒ දෘෂ්ටිය තියෙන හැටි. ඒ තියෙන තැන. ඒක තමයි කියුවේ. දැන් සක්කාය දිට්ඨිය කියලා කියනකොට ඒක මම ගොඩක් උත්තර කරන්නේ. මම සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි ගැන පොඩ්ඩක් උත්තර කරන්නේ. සක්කාය දිට්ඨිය තමයි සග්ගාවරණද මග්ගාවරණද නුවණ දිට්ඨිය. ස්වර්ගවත් මාර්ගවත් ආවරණය වෙන්නේ එතකොටවත් මාර්ගින් සුවා මගින් ප්‍රහාණය කළ යුතු ධර්මය. ඒක සුවා මග උපදවාගෙන සුවා මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයක් තමයි මොකද සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයට නම. ඒ පංච උපාදාන ස්කන්ධය ආරම්භය ඇති කරගන්න දිට්ඨියට රූපේ ආත්ම වශයෙන් නැත්නම් රූපය අසුරු කරගන්න ආත්මය කියනවා ආත්ම අසුරු කරගන්න රූපය කියනවා රූපය නිසා ආත්මය පවතිනවා කියලා. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ ආරම්භය ඇති කරගන්න දිට්ඨියට කියනවා සක්කාය දිට්ඨිය. ඒකෝර සක්කාය කියලා කිව්වේ පංච උපාදාන ස්කන්ධයක නම. සක්කාය කියලා කිව්වේ පංච උපාදාන ස්කන්ධයට නම. ඒ පංච උපාදාන ස්කන්ධයේ ආත්ම වශයෙන් ගන්න එක තමයි දිට්ඨිය. ඒක මෙහෙම දකින්න. සක්කාය නැත්තම් පංච උපාදාන ස්කන්ධයේ දකින්ද ඇහැට පුළුණ අවස්ථාව. අපි කියමු සක්ක සම්පස්ස අවස්ථාව තමයි සක්කාය කියන්නේ. සෝත සම්පස්ස අවස්ථාව සක්කාය. ධාන සම්පස්ස අවස්ථාව සක්කාය. ජීව සම්පස්ස අවස්ථාව සක්කාය. කාය සම්පස්ස අවස්ථාව සක්කාය. මනෝ විඥාන ධාතු සම්පස්ස අවස්ථාව සක්කාය. එතකොට මේ සක්කාය කියන තැන පංච උපාදාන ස්කන්ධයේ කියන තැන විපාක. ඒකෙන් කෙලෙත් එහෙම නැහැ. ආගදේශ මොහ නැහැ. ඒකේ කුසලත් නැහැ. අලෝභදේශ මොහ කුසලත් නැහැ. ඒකට කියනවා අව්‍යා පිට කියන විපාක අව්‍යාකට කුසල අකුසල වශයෙන් ගන්න බෑ. මොකද මේ සක්කාය කුසල වුණොත් මේ අනුව අකුසල කරගන්න බැරි වෙනවා. අකුසල වුණොත් කුසල කරගන්න බැරි වෙනවා. එහෙනම් ඔන්න දැන් චක්කු සම්පත අවස්ථාව දකින්ද සක්කාය හැටියට හැම වෙලාවෙම දිට්ඨිය දකින්ද ජවන් කියන මට්ටමේ. දැන් අපි ධන චිත්ත විදියක් ගත්තාම චිත්ත විදියක් ගත්තාම ආලදී චිත්ත සංඝාතින චිත්ත විදියක චක්කු සම්පත අවස්ථාව තමයි සක්කාය කියලා කියන පංච උපාදාන ස්කන්ධයේ ඊට පස්සේ සම්පරිච්ඡන හිත සම්පීර්ණ හිත උත්පන්න හිත ජවම් කියලා කියනවා. මේ තමයි දික්කිය ඇති වෙන මට්ටම. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයේ නැත්නම් සක්කාය ආරම්භය දික්කිය නැති කරගන්න බෑ ලෝකෙ කිසිම කෙනෙකුට. සක්කාය ඇතුලේ ඉඳගෙන කිසිම කෙනෙකුට බය සක්කාය දිට්ඨිය නැති කරගන්න. මොකද ජවම් මට්ටමට එනකොටම සක්කාය දිට්ඨිය ඇති වෙනවා. මේ රූපය ආත්ම වශයෙන් ගන්න පිළිවිස ඇති වෙනවා. එතකොට මෙතනදී ඒ කාරණාව හොඳට අපි දකින්න ඕනේ මොකද්ද? මේ සක්කාය කියන තැන විපාකයක්. පංච උපාදාන ස්කන්ධයක් කියලා කිව්වොත් විපාක කියලා කියනවා, සක්කාය කියලා කියනවා, අව්‍යාපස ධර්මයක් කියලා කියනවා. මේ ඔක්කොම චක්කු සම්පත්ත අවස්ථා. මේ චක්කු සම්පස්ස අවස්ථාව මම යොම් මතක කළ කුසල එහෙම නෙමෙයි අකුසල එහෙම නෙමෙයි ඒකට ඇතුළු අව්‍යාකෘත කියලා. අව්‍යාකෘත කියලා කිව්වේ ව්‍යාකෘත නොකමලද නොකියන ළඟ. උමක්ද කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් නොකියන ළඟ ධර්මයක්. එහෙනම් ඒකට කියන විපාක අව්‍යාකෘත කියලා. මොකද කුසල අකුසල නොවන ක්‍රියාකාර කියලා කොටසකුත් තියෙනවා. ඒ නිසායි විපාක කියලා නම් කරන්නේ. එතකොට මේ සක්කාය ගත්තාම චක්කු සම්පස්ස අවස්ථාව අවසන් වෙන්නකොට ජව. එතකොට මේ පංච උපාදාන ස්කීනම උපාදාන ස්කන්ධය කියන මට්ටම සක්කාය කියන මට්ටම විපාක කියන මට්ටම දකින්න ඕනේ. ඔය මට්ටමේදී අපි මොකෝ දන්නේ සිහි නැති කළ නිර්වින්දනය කළ කෙනෙක්ව සිහි එනකොට නැගිටිනකොට එයා මුකුත් දන්නේ නැහැ මේ සිහි නැති වෙලාවෙක කියලාවේ. ඒ වගේ මේ සක්කාය කියන මට්ටමේදී අපි කිසිම දෙයක් දන්නේ නැහැ. අපි දන්න මට්ටමට තාපත්තකින් ඔය සක්කායට තව නමක් ගන්න දකින්නවා. දකින්න බව, තේහෙන බව, ඇහෙන බව, ගඳ සුවඳ දැනෙන බව, රස දැනෙන බව, ස්පර්ශ දැනෙන බව. එතකොට යමක් අපිට තේනවා කියන දැනෙනවා කියන මට්ටමේදී විපාක මට්ටමේදී අපි ඒ දේ දන්නේ. අපි ඒ දේ දන්නේ. දැකපු දේ අරබය දැනගන්න මට්ටම අපි දැනගන්න මට්ටම එන්නේ ජවන් වලින් දැනගන්න මට්ටම වෙනකොටම කරනවා. එතකොට ලෝකේ විපාකේ විපාකෙන් අවසන් කරන්න කිසිම කෙනෙකුට ලෝකේ බෑ. දකින දේ ආරම්භය දන්න මට්ටම එනකොටම කර්මයි. කර්ම නොවන මට්ටමේදී දකින දේ දන්නේ නැහැ. අහන දේ දන්න මට්ටමට එනකොටම ඒ කියන්නේ අහන දේ ඇහෙන දේ ආරම්භය කුමන විදිහකට හරි අපි දන්නවා. මේ කන කියන්න හරි සද්දේ කියන්න හරි දෝෂ විඥානේ කියන්නද දහමක් වශයෙන් හෝ අදහමක් වශයෙන් හෝ ඇහෙන දේ අරද මොනවාම හරි දෙයක් කියනවා නම් දන්න මට්ටමට අපි එනකොට ඒක කර්මයි. එතකොට විතාක මට්ටමේදී ඒක අපි දන්නේ නැහැ. ඒ කියන්නේ චක්කු විඥාන වගේ මට්ටමේදී සෝත විඥාන වගේ මට්ටමේදී අපි දන්නේ. අපි දන්න මට්ටම කියලා කියන්නේ හැම වෙලාවෙම චිත්ත විද්‍යාවක ජවම් කියන මට්ටමට ඇවිල්ලා ඒ එනකොට වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉන්නේ. ආපහු කර්ම රැස්කෙනවා. එතකොට වෙන බේරෙන්න ආය ක්‍රමයක් ඇත්තෙම නැහැ. වෙන බේරෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. ලෝකයට විපාක කර්මයකට විපාකයක් ලැබෙනවා නම් විපාකය අවසන් වෙන කර්ම වෙලා ආපහු කර්ම රැස් නොවි විපාකයෙන් අවසන් කරන්න ලෝකෙට ක්‍රමයක් නැහැ. එහෙම තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ නැහැ, පහළ වෙන්න ඕනෙත් නැහැ. ඇයි ලෝකෙට පිටක් පහක් තියෙනවද කොහොමද මිදෙන්නේ? දැන් මෙතනදී විහිමිත කියලා කෙනෙක් මට්ටමේ අපි ඉන්නේ අපි කියන්නවත් දන්නේ නැහැ. විපාක මට්ටම ගත්තාම කිසිමම දෙයක් දන්නේ නැහැ. දන්නේ නැති මට්ටම. ඔකෙදි මම කියේ දැන් ඇහැ තියෙනවා නම්, රූපේ තියෙනවා නම්, චක්කු විඥානය ඒ දෙන නිසා උපදිනකොට මේ චක්කු විඥානයට කිසිම දෙයක් නිහිය වෙන්න බෑ, දැනගන්න බෑ. අභිනිපාත මාත්‍රය හැර ඒ කියන්නේ ඉදිරියෙන් තියෙන ධර්මතාවයේ කියන්නේ තෙමෙන බව නිර්මාණය කිරීම හැරෙන්න ඒක දැනගන්නවා කියන ලක්ෂණයක් තෙමෙනදී දැනගන්නවා කියන කාරණාවක් ඒ හිතට බෑ. කණ්ණාඩියක් තිබ්බහම කණ්ණාඩියේ ඉදිරියේ තියෙන වස්තුව කණ්ණාඩියට වැටේ, කන්නාඩිය දන්නේ නැහැ. මේ වස්තු ඉදිරියෙන් තියෙන වස්තු මාතෘ දැන් පිළිබිඹු වෙලා තියෙනවා කියලා ඒ වස්තු දන්නේ නැහැ. මගේ ඡායාවක් දැන් කැඩපටේ තියෙනවා. නමුත් ඉදිරියෙන් තියෙන වස්තු පිළිබිඹු කැඩපටේ වැටෙනවා. ඒ වගේ ඇස් චක්කු විඥානේ උපන්වහම ඉදිරියෙන් තියෙන රූප හේතු ඡායා මාත්‍රයක් චක්කු විඥානේ විතේකින් රූපේ පෙනෙනවා කියන දර්ශනයේදී දැන් මේ ඉදිරියෙන් තියෙන රූපේ පෙනෙනවා කියලා චක්කු විඥානේ දන්නේ නැහැ. ඒ රූප දන්නේ නැහැ මම දැන් චක්කු විඥානේ හිතට මාව පේනවා කියලා. මේ හිත දන්නේ නැහැ දැන් මට රූපයක් පේනවා කියලා. කන්නාඩියේ ඡායාව ගැටල වගේ පේනවා කියන සිද්ධිය නිර්මාණය වෙන්නේ ඒ විතරයි. පේනවා කියන සිද්ධිය ඒ හිත බැරි වෙනා නම් තේන දේ දැනගන්නවා කියන සිද්ධියක් බැහැ කියලා. දැන් අද අපිට පුළුවන්කම තියෙනවා තේන දේ දැනගන්න. නමුත් තේන්නේ මොකද? සිද්ධ දෙකක් නැහැ. කැමරා දෙකක් අල්නවා වගේ, කැමරා දෙකක් අල්නවා වගේ තේනවා කියන සිද්ධිය එක සිතකින් තේනවා, තව සිතකින් දැනගන්නවා. එතකොට හිත දෙකක කෘත්‍යයක් වෙනවා. මෙතනදී තේන බව දැනගන්න සක්කාය හැටියට දැනගන්න බව දැන හැම වෙලාවම දකින්න දිට්ඨිය හැටියට. පෙනෙන දේ සහ දැනගන්න දේ එකක් නෙමෙයි. පෙනෙන දේ විපාකේ කාට සමානයි, නමුත් දැනගන්න දේ වෙනස්. ඔබට මම අර උපමාවක් කිව්වේ කවුරු හරි දැන් උපාසක කෙනෙක් ඉන්නවා නම් ඒ ඉන්න කෙනාව මෙතන ඉන්න කාටත් ඔක්කොම එක විදිහටම තේනවා. තේනවා. නමුත් දැනගන්න ක්‍රමය වෙනස්. එකිනෙකට දැනගන්න පුළුවන් මේ උපාසක මහත්තයාගේ මෙයාගේ අපේ තාත්තා කියලා දැනගත්තා. මේ සීයා කෙනෙක් කියලා දැනගත්තා. මේ මාමා කෙනෙක්, මේ අයියා කෙනෙක් කියලා දැනගත්තා. එතකොට නමුත් පෙනෙන දේ තුලනාත්වයක් නැහැ. පෙනෙන බව එකමයි, දැනගන්න බව වෙනස්. එතකොට මෙන්න මේ පෙනෙන දේ දැනගන්නවා කියන කාරණාවේදී පෙනෙන තැන දකින්න ඕනේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය. සක්කාය. කුසල කුසල නෝ අව්‍යාකෘත මට්ටම. විපාක මට්ටම. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපි කිසිම දෙයක් නොදන්න අපේ දැනුමට නාපු මට්ටම. කිසිම දෙයක් පුරාණ කර්මෙන් ඉවර වෙනවා කියනකොට ආයතන ටික මේ අපි ජීවත් වෙන බව අපි දන්නේ නැහැ. ඒ මට්ටමටයි තියෙන්නේ. චක්කු විඥාන කියන මට්ටම අපි දන්නවද? දන්නේ නැහැ. ඒකේ විපාකයේ උච්චාරය. දන්න මට්ටමට ආවනම් මේ ආයතන හරහා ඒ කර්මම ජවන් වෙලා. එතකොට විපාකයේ කියන ටික අර මම රෝක දුකමෝ කියන්නේ අර මොකද දුකම අර පුංචි ළමයෙකුට වකුගඩුවක් කියලා එකක් තියෙනවා නම් ඒ ළමයා වකුගඩුවක් මත තියෙනවා කියනකොට මට වකුගඩුවක් නැහැ කියනකොට වකුගඩුව අනිත්‍යයි කියනකොට මොකෝ දන්නේ නැහැ. නමුත් Tamante ඒ ගැන කිසිම අදහසක් නැහැ. එහෙම දැනුමක් Tamante නැහැ. Tamante එහෙම දැනුමක් නැහැ කියලා ඒ කැලිටික නැතිවලා නැහැ. ඒකින් ජීවිතේ භෞතික කෙරෙන්නුම් කියන පුත්‍ති ටික කරනවා. සමන්ට ඒකෙන් නිදිති නැහැ. දැන් ඊළඟව වකුගඩුව ගැන හිතන්නවත් කියන්නවත් කරන්නවත් දන්නේ නැහැ. පොඩි ළමයා හිතන්නවත් කියන්නවත් කරන්න අනිත්‍යය කියලා බලන්නවත් දන්නේ නැහැ. එයාගේ ලෝකේ වකුගඩුව කියන එකක් නැහැ. මුන්ටක ළමයෙක්. එහෙම දන්නේ නැතිනම් වකුගඩුව කියලා නැහැ. එකක් දිවලා යනවා එන්නේ නැහැ. ඒ අන්න ඒ නුදන්න මැත්තේ නුදන්න මැත්තේ සිහි කරන්නවත්ද? ඒ ළමයට වකුගඩුවක් ගැන සිහි කරන්නවත් බෑ, හිතන්නවත් බෑ, කියන්නවත් බෑ, කරන්නවත් බෑ. හිතන්න කියන්න කරන්න බැරි මට්ටමක තමයි මේ පාපකතිකේ ලක්ෂණය. තේරෙන්නේ? හැම විපාකයක්ම එහෙමයි. ඇහැ රූප චක්කු විඥාන කන රබ්බ රූප විඥාන කියලා හරි තියෙනවනම් විපාක මට්ටම අපි හිතනකොට කියනකොට කරන්නවත් දන්නේ නැති මත්තා. ওই පොඩි ළමයා ටිකක් ලොකු වෙනකොට මිනිහත් කපන දිහා බලලා හරි වීඩියෝ කටයකින් බලලා හරි මේ තමයි වකුගඩුවේ වකුගඩුව හරස් කඩ මෙහෙමයි කියලා ඔන්න දැනුමක් ඇති වුණොත් දැන් එයා වකුගඩුවක් ගැන දන්නව වකුගඩුව අනිත්‍යයි කියන දන්නව මේ තමයි නවකර දැන් එයා හිතාගන්නේ මේ වකුගඩුව තියෙනවා තියෙන වකුගඩුව ගැනයි දන්නේ කියලා ඔය දැනුම තිබුණත් නැතත් වකුගඩුව තිබුණානේ දැන් මේ අලුතෙන් වා අනිත්‍ය ඉදිර හිතන්න හරි වකුගඩුවක් ගැන දැනුමක් Tamanta ආවා මේ තමයි නවකර්ම දැන් හිත එක කර්ම දෙන්නන්නේ සිටින් කියින් කියින් කියලා නව කර්ම හැටියට දැන් වකුගඩුව ගැන යාට හිතන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් මේ ටික මේ තියෙන වකුගඩුවට අයිති නෑ තියෙන වකුගඩුව දිය වෙන දවසට අලුතම වකුගඩුවක් හදාගන්න තියෙන ටික තමයි මේ ඒ වගේ මෙතෙන්දී හොඳට දකින්නේ ඒක මම ගත්තේ ඒ කුංචි ළමයා කිසිම දෙයක් ගන්න නැති නිමිති නිතන කිහිපියා වගේ විපාක පිටේ ස්වභාවයේ තමයි විපාක පිටින් අවසන් වෙනවා නම් ඒකේ නිමිති අපිට හිතින්ද බැරි දැනක. අතොලොත් දහතේ එතෙන් දැනට අපිට තියෙන ස්පර්ශ ආයතන හයේම ස්වභාවයේ විපාක මට්ටමෙන් පවතින. එතකොට මේ දැනෙන ඇහෙන දැනෙන දැනගන්න කියන මේ ස්පර්ශ ආයතන හයේ මොනවාම හරි දෙයක් දන්න මට්ටමට අපි එනවා නම් ආවනම් ඒ චිත්ත වීතියක ජල මට්ටමට ඇවිල්ලා එතෙන් චිත්තීය මට්ටමට ඇවිල්ලා කර්ම දැන් මෙන්න මේ චක්‍රයෙන් මිදිලා යන්න මොන විදිහටවත් ක්‍රමයක් නැහැ. ඕක තමයි බුදුහාමුදුරුවෝ මේ මධ්‍යපින්දික සූත්‍රයේදී මහකම කත්තයන මහරජාණන්ට උකට දේශනා කරන්නේ චක්කුම් පරිච්ඡේ රූපේච උපදේවි චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානං පුරිසෝ පපංච සංඥා සංකා සමුදාය චරಂತಿ අතීත අනාගත පටිච්චසමුප්පන්නේසු චක්කුමීසු රූපේ. ඉති කියනවා ඇහත් රූපයත් චක්කු ඇහත් රූපයත් නිසා චක්කු විඥාන උපදිනවා. තුන් දෙනාගේ එකතු ස්පර්ශය. පස්සපච්චය වේදනා ස්පර්ශපත්තු වේදනාව වේ. යම් වේදේති තං සංඥානති යමක් විඳිනා ඒක හඳුනනවා. යමක් හඳුනායි නම් ඒකට කල්පනා කරනවා යම් සංජානාති තං විතක් වේ. එතකොට යමක් හඳුනුවොත් ඒකට කල්පනා කරනවා යම් විතක් වේදි තං පපංචේති යමක් කල්පනා කරයි නම් තං පපංචේති ඒමයි ප්‍රපංචය ඒ ප්‍රපංචය යම් ප්‍රපංචේති යමක් ප්‍රපංච නම් සතෝ නිදාන ඒ මුල් කාරණාව කරගෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයෙන්ම ඇහින් බලා දත යුතු රූපයන්ගෙන් පුරුෂය වැටක් කරනවා. හරිද? උන්වල් කාරණාවේදී දෙවට පෙන්නනවා ඇහැ ඇතිකල්ලි රූපය ඇතිකල්ලි චක්කු විඥානය ඇතිකල්ලි ස්පර්ශයයි තැනවීමක් වෙයි කියන එතකොට මෙතන මේ තුන් දෙනා එකතු වුණාම ස්පර්ශය යන තනදීම නම් ඒක කියන වෙනස් කරන්න බෑ. ඇහැ තියෙනවා රූපයක් තියෙනවා චක්කු විඥානය තුපන්න දැන් ස්පර්ශය තාම නැහැ. ස්පර්ශය උනේ නැහැ කියලා කියන්න බෑ තනදීම. ඒ තුන් දෙනා ඇති තැන ස්පර්ශය යන තනදීමක් වේ. යමක් ස්පර්ශ වුණොත් වේදනාව වේවි යන මේ තනදීමක් වේ. එතකොට ස්පර්ශ වුණොත් ස්පර්ශ කියන වේදනාව නෑ කියලා කියන්නේ ස්පර්ශ වුණොත් වේදනාව වේයි කියන එකයි. යමක් වින්නොත් ඒ හඳුනනවා යන මේ පැනවීමක් කියනවා. අරමුණ වින්ද නමුත් ඒක හඳුනන්නේ නෑ කියලා කාරණාවක් නැහැ. යමක් හඳුනුවොත් ඒ විතරකණය කරනවා ඒක හිතනවා කියන මේ පැනවීමක්. යම කඳුන නම් කඳුන කුඩේට හිතන්නේ නැහැ කියලා එකක් දැයි. යමක් හිතුවොත් එය ප්‍රපංචයි යන මේ ප්‍රපංච කුට්ටාසයාගේ පැනවීමක් වෙනවා. එතකොට මේක දැන් හොඳට බලන්න අතරමඟදී නතර කරන්න එහෙම බෑ මොකද. කඩන්න එහෙම මොකද බෑ. ඇහැ තිබුණොත් රූප තිබුණොත් ස්පර්ශය ඉඳලා ස්පර්ශ වුණොත් ඉඳලා ආරමුණු විඳ හඳුන්ලා හඳුන්ව කල්පනා කරලා කල්පනා කරලා ප්‍රපංච වෙලා. ඔන්න ඔකයි කියන්නේ ඒක දැන් අතුවාදිකට උපදාලි කරගෙන චක්කම්පටික රූපේ උපයි චක්කු විඥාන දින්න සංගීත පස්ව පපපච්ච වේදන යම් වේදි සංසංජාතිකේ මේ ටික දකින්න කියනවා චක්කු සම්පත්ත අවස්ථාව. ඊට පස්සේ යම් සංජානක සම් විතක්කේද කියපු ටික දකින්න කියනවා සංකීර්ණ උත්පන මාත්‍යයෙන්. යම් හේතින් සම් පපංචේතේ කියපු ටික දකින්න කියනවා ජවම්. එතකොට දැන් අතන මදු පිටුර හෝස්තරම් දෙන්නවා මෙහෙම වුණොත් මේ ප්‍රපංච වීම පැනවීමක් කියලා කිව්වනේ. එතකොට ඒක කිව්වේ ඇහැ තිබුණොත් රූප තිබුණොත් චක්කුඥාන උපදිනා එහෙම වුණොත් ස්පර්ශයේ විඳුත් අරම හඳුනනවා. හඳුනනොත් ඒකට ලෝකේ හිතනවාමයි. හිතුවොත් ඒක ලෝකෙට ප්‍රපංචමමයි. ඒ කියන්නේ කර්ම රස නොවිය ආපහු ඇහැ පරිහරණය කරන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ විපාක මට්ටමින් අවසන් වුණොත් ලෝකයක් නැහැ. විපාක මට්ටමින් අවසන් වුණොත් පුරාණ කර්මයක හදාගත්ත විපාකයේ අපි නොදන්නා මට්ටමෙන් තියෙනවා. ඒකට අලුතින් අපි දන්නා මට්ටමකට ආවේ නැහැ කියලා කියන්නේ. දකින්න දේ ආරම්භය ඇහැ ආරම්භය දකුණානේ කියන දේ ආරම්භය හිතන්න කියන්න කරන්න අපි දන්නේ නැති මට්ටමක් වුණොත් කර්ම නැහැ. ඒකද කර්ම නැති වුණොත් කර්ම නැත්තම් ලෝකෙ ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ විපාකයේ විපාක මට්ටමින් අවසන් වෙනවා නම් ලෝකෙ නිරුද්ධ වෙනවා. ලෝකෙ නිරුද්ධ වෙනවා. යම් වෙලාවකදී ඇහැයින් යමක් දැක්කොත් දැකපු දේ අරඹය අපි දැනගන්නකොට අපේ දැනුමට එනකොට අපි දන්නවටමට පත් වෙනකොට ඒක කර්මය. ඒ නිසා ලෝකෙ දෙවියන්ගේ ක්‍රමයක් ඇත්තෙම නැහැ. දැන් දැක්ක ඇහැ තිබුණොත් රූපේ තිබුණොත් චක්කු විඥානේ තිබුණොත් ස්පර්ශ වෙනවා ස්පර්ශ වුණොත් විඳිනවා විඳ හඳුනනවා ඇඳුළු කල්පනා කරනවා කල්පනා කරොත් ප්‍රකට වෙනවා. දැන් මේ චක්‍රයේ ගැලවෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඇහැ පරිහරණය කරමින් කර්ම රත්නෝයි ජීවත් වෙන ක්‍රමයක් ලෝකේ නැහැ. කන නාසය දිව ශරීරේ පරිහරණය කරමින් ජීවත් වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. එතකොට මෙන්න ඒ කියන්නේ සක්කාය පරිහරණය කරන් බෑ දික්තියකින් තොරව ලෝකෙ තුල ඉඳගෙන. අපි දික්තිය අනුකල ගම්ම කියනකොට හොඳට දැනගන්න ඕනේ දික්තිය කියන එක දික්තියකට නොපැමිණේවා කියනකොට දික්තිය කියන එක මොකද්ද? ඒ දික්තියට අපි හසු වෙන්නේ කොහොමද කියන එක දැනගෙන තියෙන්න ඕනේ. සක්කාය කියලා කිව්වේ පංච උපාදාන ස්කන්ධය කියලා කිව්වේ මේක දික්තිය එහෙම නෙමෙයි. මේ ස්කන්ධය සක්කාය. මේ ආරම්භය ඇති කරගන්න දික්කිය තමයි සක්කාය දික්කිය. ඒක හැම වෙලාවෙම වෙන්නේ ජව මට්ටමට එනවා. ඒ කියන්නේ සක්කාය කියන එක දකින්න පෙනෙන බව දික්කිය දකින්න දැනගන්න මට්ටම. පෙනෙනදී දැනගන්න මට්ටම එනකොට කියන්නේ කාටද පුළුවන් පෙනෙනදී දැන නොදැන ඉන්නේ? අපිට හැම කෙනෙකුටම පෙනෙන දේ දන්නවා කියලා කියන්නේ. මේ ධර්මතාව දෙකක්. එහෙනම් මම අර කිව්වේ ඒක පෙනෙන බව කාටත් පොදි. දැනගන්න බව කියලා. දැනගන්න ක්‍රමයේ තියෙනද කියලා. ඒකෙන් හොඳට දකින්න දැනගන්න බව පෙනෙන බව නෙමෙයි පෙනෙන බව දැනගන්න බව නෙමෙයි. නමුත් පෙනෙන දේ දැනගත්තේ නැත්තම් අපිට සිහි කළ යන්න බෑ. අපි දැනගත්ත දන්න දේ කියලා සිහි කළ යන්නේ. දැන් දන්න දැනගත්ත දන්න පෙනෙන පෙනිලා දැනගත්ත දෙයක් අරෙන්ද දී කරන්න පුළුවන් තව දෙයක් තියෙනවද? පෙනුණා ඒක දන්න බවට ආවේ නැත්තම් වාහනයක අපි වේගින් යනවා නම් සමහර විට අපිට පේන්න පුළුවන් නම් දැනගන්න මාත්‍රේට ආවේ නැත්තම් ඒ අපිට දී කරන්න පුළුවන්ද? දන්නේ පෙනිලා දන්න මට්ටමක් ආවෝ ඒවා ඔක්කොම මොනවද? හරි. ඔන්න එතකොට මේ දික්තිය විතරක් නෙමෙයි හැම කෙලෙසයක්ම හැම කෙලෙසයක්ම යෙදෙන්නේ කොහොමද? සක්කාය කියන තැන, පංච උපාදාන ස්කන්ධය කියන තැන, විපාක කියන තැන, ඒක විපාක ජව මට්ටම තැනකට තමයි දික්තිය යෙදෙන වගේම හැම කෙලෙසයක්ම යෙදෙන්නේ.
ඒක මේ මේක කියන්නවා නම් මේ මම දැන්නේ හරි විදියට කියන්නේ විදිහට මම කිව්වද?
يعني
අපි හිතමු දැන් අපේ කනට එනවා දැන් සත්‍යයේ හඬ කනට කරන්න පුළුවන් ඇහිවෙන්නේ
නැහැ.
දැන් මේක ඇහෙනකොටම හිතේ ඇදෙනවා පොඩල පාට, හොට රතු පාට චිත්‍රයක් හදලා දෙනවා. දැන් අපි හිතන්නේ ඒකද?
ඒකයි.
දැන් අපි ඇහිම ඇහෙනු නැවතනේ.
මේ
ඊළඟට අපි මේ විරවේ කියලා කරනකොට මේ එහාට ගිය ක්‍රියාවලියක් තියෙනවා මේකේ අවස්ථාවකද?
ඔව්. එතකොට හන්දලාවම දික්කේ කියන එක තමයි ඒක. ඒ කියන්නේ දැන් අපිට ඒ සද්දයට විස්තර ටිකක් හම්බ වෙනවා නම් මේ මනෝ විඥාණයෙන් දික්කේ.
දික්කේ.
එතකොට කිසිම වෙලාවක
අපේ හිම ගැන හිතන්න දෙන්නේ
අපිට අහපු
ගැන කරනවා නම් අර සලකුණුත් එමයයි
තියනවා. ඒ කියන්නේ දැන් එහෙම සලකුණක් සටහනක් නොතිබ්බොත් එහෙම එහෙම ඉවරයි මිසක ආයෙත් ඒක කරන්න බෑ.
මේ මොළේ මතෙම කන්නේ.
කර්ම ඇති වෙන්නේ මනෝවිද්‍යාන මට්ටමෙන්මයි, ජවම් මට්ටමෙන්මයි. එතකොට අර ස්වාමීනාගේ කීව වගේ සද්ද ඇහෙනකොටම අපි කපුටේ නිරේක්ෂණ සිහි කරගන්නවා හැඩතලයක් වර්ණ දකනක් එක්ක. ඒ සිහි කිරීමේ හැකියාව හැබැයි අවිත් නිකන්නේ. සද්ද ඇහිලා ඒක නිරුද්ධ වෙනකොටම හිතින් ඒ අරමුණ පිළිගත්තා. ඒකට සම්පදිත වෙන හිත කිව්වා. ඒ අරමුණ ඉදද නිරුද්ධ වෙනකොටම ඒ හිතේ තියෙන ධර්මතාව අරගෙන ඊගාව හිත උපන්න. මේ විදිහට ජවම් මට්ටමට එනකොට මනෝමය එකක් අපි හදන්නේ. මනෝමයෙන් එන චිත්ත වූජයක මනෝද්වාරා වජ්ජන කියන කෘත්‍යය තමයි පංචද්වාරා වජ්ජන චිත්ත වූජයක වොත්තපන කියන එකෙන් කරන්නේ.
එතන තියෙන තවත් ප්‍රශ්නේ දැන් ඔය ශබ්දයේ ඇහෙනකොට මේ සලකුණ ඇදෙන බව
එහෙම
ස්පර්ශ අවස්ථාවට විපාක අවස්ථාවටයි පිටක්
නෑ සලකුණ ඇදෙන බව ආයිති කර්මවලට
ඒ සංඥාව
ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් ශබ්දයේ කියන එකට ශබ්දයේ ඇහෙන බවම සංඥාව මිසක අපිට දැන් ඇහෙන සතහන දැකපු එකක සතහන
කලකුණක් හිතේ අට ගන්නවා කියන අවස්ථාව වෙනකොට
කර්ම කියන්නේ මේකත් කටදාය
අවස්ථාව ඉවරයි.
ඒ කියන්නේ මේකත් කටදාය ආරම්භ තියෙනවා. වොත්තපන කියලා කියන්නේ මනසින් සිහි කළ ඇහෙන දේට තමන් ඉගෙනුරු කරගන්න
දේ. එතකොට දැන් කලකුණ දැන් දැනවීමක් නේ.
එහෙම
සටහනක් විතරයි.
ඇහෙන මාත්‍රයක් විතරයි. ඒකයි ඒක මොන විදිහට සිහි කරන්න එයා දන්නේ නැහැ. ඇහිණ ඇහිණ විතරයි කියලා කියන්නේ. සද්ද සංඥාවක ස්වාමීන් වහන්සේ සද්දේ අනිදර්ශනයි. සද්දේ අනිදර්ශනයි නම් දැකපු ඒ සද්දේ අපිට තේරෙන්නේ නැහැ. ඇහිණ මාත්‍රයක් විතරයි. ඊට පස්සේ සතහනක් අපි ගිරව කියන නම් ඕනේ නැහැ. හිතට හරි සිහි වුණා නම් ඇහෙනකෙ ඇහෙන දේ තේරුණා නම් අපිට. දැන් අපි කතා කරන වචනයක් තේරුණා කියලා කියන්නේ. මෙහෙන් අපිට ඇහෙනකොට පාර මම පාරට යනවා කියලා කියනකොට අපිට තේරුණා කියලා කියන්නේ. පාර කියනකොට අපිට දැන් මේ වචනේට එහෙම ඇඳිලා දැන් දෙමළ හරි ඉංග්‍රීසි හරි භාෂාවකින් කිව්වා පාර කියලා ඒ ශබ්දෙනේ දැන් සිංහලෙන් අපි කියන පාර කියලා දැන් ඒකම වෙන භාෂාවකින් කිව්වම අපිට චිත්තයක් ඇතුළු නැහැ
සිංහලෙන් කිව්වම අඳුන. ඒ කියන්නේ ධම්ම මට්ටමට ආවා අපි. දැන් මේ පාරගෙන අපිට හිතන්න බැයිද කියන්න කරන්න බැයිද? පුළුවන්. ඔතින් දුරට දෙවලා යන්න ක්‍රම තියෙනවා. නමුත් දැන් අපිට බෑ ලෝකේ අපිට බෑ දැනගන්න දේ කර්මයේ ඉන්න. කර්ම. තේරෙන මට්ටමට එනකොට ලෝකයේ තුල එකතු අහපු දෙයක් හෝ දැකපු දෙයක් හෝ කර්ම රැස් නොවන විදිහට ඉන්න ක්‍රමයක් තිබුණා නම් තියෙනවා නම් ඒ කියන්නේ ලෝකෙ තුල රැකවර්ණයක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ පහළ වෙන්න ඕනේ නැහැ මේ ලෝකයේ අසරණම නිසා එහෙකට තරණක් නැතිම නිසා බුදුරජාණන් වහන්සේලා ඇයි විපාකයට පෙර කර්මයක විපාකයට ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේවා හැදුනා නම් ඒකේ කෘත්‍ය ටික තමයි පෙනෙන බව පෙනෙන දේ අවසන් වෙන්නම දැනගන්න. ආයත් කර්මයි. ආයත් කර්ම වලට මේ වගේම යමක් පෙනෙනවා පෙනෙන දේ ආයත් අවසන් වෙන්නේ කර්ම. ඒ වගේම විපාකයට ඇහෙනව කන ඒ ටික හැදෙනවා හැදෙන දේ අවසන් වෙන්නම දැනගන්න. දැනගත්ත කියන කර්ම. ආයත් කර්මයට මේ වගේ ටිකක් හැදෙනවා. කියන මේ සිද්ධිය තියෙනවා. තේරුණා නේද? ඒ කියනවා මේ බුදුහාමුදුරු ගන්න දින අපි දැන් නැති මාත්‍ය. තියෙනවා එක්කන්ද පන්තිකේම තියෙන මන්සුරේ පොඩි ළමයාට වකුගඩුව කියලා එකක් අපි කතා කරමු පොඩි ළමයාට වකුගඩුව කියලා එකක් නැද්ද? තියෙනවා. එයා ඒක දන්නවා. එයා දන්නේ නැති එක නැද්ද? තියෙනවා. ඒකෙන් ජීවත් වෙන්නේ නැද්ද? ජීවත් වෙන්න උපකාර නැද්ද? කරන්නේ නැද්ද? කරනවා. නමුත් එයා අනිත්‍යයි කියලා බලන්න ගන්නවා වකුගඩුව දැන්. නිත්‍යයි අනිත්‍ය ගැන කවර කතාවද නිත්‍යයි කියලා සංඥාවක් නැති කොට යා. නේ. ඒ වගේ විපාක මට්ටමේ තියෙන ස්කන්ධ ටිකේදී විපාකේ අපි දන්නේ. අපි නොදන්න මට්ටමේ තියෙන. සද්දේ කියන එකද ඇහෙනවා. ඇහෙන සිද්ධියට ඒ සිත් වෙලා නෑ. ඉතල දැන් මම මේක දෙරලා දෙන්න කිරුවට යනකොට කරන්න ඕන ක්‍රමයක් තියෙනවා.
ඒකට දැන් හැද නැහැ සතහන් නැහැ මුකුත් නැහැ. ඒ සිද්ධිය ඉද නිරුද්ධ වෙනකොට ඒ ශබ්ද සංඥාව ශබ්ද ස්වභාවයේ තීකරණය කරන විදිහට සම්බන්ධයෙන් නිරුද්ධ කරන්න පුළුවන්. ශබ්ද ස්වභාවය දන්නේ. සම්තිර්ණ නිරුද්ධ කරන්න පුළුවන්. වොට්ටපන කියන එකෙන් මේක සිහි මේ ඒකාව හිත මන විඥානත්මේ ඒ සිත උපදින්නේ මේක පෙර තමන්ගේ අධ්‍යක්ෂින් තියෙන ඒවා. මේ වගේ සබ්දයක් එනකොට මේ වගේ සබ්දයක් අරඹයා සිවෙන වටපිටාව තමයි යාත්‍රී කරන්නේ.
ඒක උදේම හොටේ පාට.
ආව. කොහොමද දැන් දැන් මේ ටික උදව් කරගන්න. අපි කියමු දැන් වර්තමානයේ රූපයක් උදව් කරගෙන ඒ අයියා වගේ කියලා අපි සිහි කරගන්නේ. මෙහෙන් යමක් උදව් කරගෙන තව ඇතුලෙන් කක් අපි සිහි කරගන්න ගතිය තියෙන්නේ. මේ වගේ දැන් ඔත්තපනට එනකොට මේ ටික උදව් කරගෙන ඇතුළට අතුදාව තමයි ගන්නෙ. ජවම් මට්ටමට එනකොට දැන් හොටපාට තියෙන මෙන්නයක් ඇදලා ගත්තේ මැජික් කාර්යය වගේ.
ඒක
මනෝවිඤ්ඤාණ කියලා. ඔව් මනෝවිඤ්ඤාණ විඤ්ඤාණේ මායාවක් කියන්නේ මෙන්න කියලා අර කෘතික දුක්ගොඩ දාලා කුකුලේ හරිය කරලා තියෙනවා වගේ මෙන්න සද්ද කියලා දෙන්නේ මොකද හොට කියන පුරුල්ලෙක් දෙන්නා. දැන් එතෙන්ට උඩ සද්ද කියලා අපිට දෙන්නලා තියෙන්නේ කුරුල්ලෙක්. දැන් මුල සිද්ධිය වෙන එකක් මේ දෙකේ ගැම එකක්ද? නමුත් මේ සිද්ධිය නැගිට්ටවන්න මේ සිද්ධිය ඕනේ වුණා. අන්තිමට අපිට කර්ම රැස් වෙන්නේ මේ කුරුල්ලගේ සද්දේ මෙන්න මේක. කියන මට්ටමක. මේ සද්දෙට අපි මේ අපේ චිත්‍රයේ මේ සද්දෙට ගැට ගහලා තමයි දැන් අපි හදාගන්නේ. මෙන්න මේක තමයි කුරුල්ලගේ සද්දේ. එතකොට ඕක එහෙම ඒකකින් බක් කරගන්න මට්ටම දෙනකොට අනුබන්ධන චිත්ත විදිහට එකක් දෙනවා. ඒ කියන්නේ දැන් චිත්ත වීතියේ ඔය වගේ උත්පන්න මට්ටමට එනකන් සද්දය අරගෙන ඇවිල්ලා මේ එතනින් පස්සේ උත්පද කියන තැනින් ඇතුළට අත දාලා අරගෙන එකක් ජව මට්ටම ටී කළා කර්මය කියලා කියන්නේ ඒ මට්ටම දෙනකොට හදාගන්නෝ දැන් අතු මේ සද්දේ කියන එකට මේ ටී කරු මෙන්න මේ සිහි කරපු සද්දනේ කියන එකක් අපි හිතාගන්න. ඊට පස්සේ අනුබන්ධන චිත්ත වීති කියන එකකින් ඌට අනුවම මනෝ විඥානේ තව බොහෝ යන්න පුළුවන්. මේ සද්දේ තියෙන කුරුල්ලගේ හොට රත් පාටයි, තතු නිල් පාටයි ඔය විදිහේ විදිහට බොහෝ යන්න පුළුවන්. එතකොට අපිට ඕනේ මොනවද? මේ සද්දේ ඕනේ මොනවද? සද්දේ හොයන්න යන්න නිමි තියෙන්නේ. ආපහු අර සතරන සිහි කළා එතෙන්ට ගියාම මේ සද්ද අහන්න පුළුවන්. ඔකට අර මම තව කතාවක් කියන ලුණු ලුණු. දැන් ලුණු වගේ රසයක් ගත්තෝ. දැන් දිවට අපි මෙහෙම තිබ්බහම රසය දැනේ. එතකොට නමුත් මේ රසය එතනින් ඉවරයි කියලා කියන්නේ දැකපු එක රසයට ගැටගන්නේ නැත්තම් සුදු පාට කැට කැට තේරුණු සිද්ධිය ඇහැටද කියන්නේ අපි ලුණු වල හැඩේ කියලා තේ කරගන්න පුළුවන් හැඩයක් තියෙනවනම් එහෙන් දැකපු හැඩයක් තියෙනවනම් නේද ඒක වර්ණ සටහනනේ දැන් ලෝකයා ලුණුයි කියලා කියන බෝතලයක් ලුණු කැට ගොඩක් තියෙන තැනක වර්ණ සටහනක් අපි ගත්තොත් සුදු පාට කැට කැට තියනවා කියලා මේක වර්ණ සටහන හැටියට අඳුරගත්තා. ලුණු මොන පාටද කියලා අහුවොත් කියන්න පුළුවන් අපි. ලුණු වලට පාටක් තියෙනවා. ලුණු කවදාවත් රස දැකලා නැත්තම් රස අනිදර්ශනයි. දැන් අපිට ලුණු ටිකක් ගේන්න කියලා කිව්වොත් අර රසය නිසා දැකපු දේ ඇහෙන් දැකපු දෙයට ගැට ගහපු නිසායි ලුණු ටිකක් ලුණු කියලා අපිට නිමිත්තක්
තියෙන්නේ.
ඈ? දැන් ඇහැට තේමුණු දේ අපි ගැට ගැහුවේ නැත්තම්
රසයට
රසය ගැන දන්නේ. ඇහැ කියන්නේ අපි දැනගන්නවා කියන තරමේ එකක ආයතන කීපයක් දැනගන්න ක්‍රමයක් එහෙම නැහැ. ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් මේ ඇහැ ඇතුලේ රූපය ඇතුලේ චක්කු විඥානය ඇතුලේ ඇහැ රූප චක්කු විඥානේ පරිහරණය කරමින් කර්ම නොවේ ඉන්න බෑ ක්‍රමයක්.
මෙතන එහෙනම් ප්‍රතගාම තාක්කල් අතීතයේ මෙල්ලා අනාගතයේ ඉදිරියට නේ කියන එක
නැහැ. එතකොට මේවා හැමම තියෙනවා. ආය බුදයන්ද බේරෙන්න මුකුත් නැහැ. ඒකයි පෙනෙන දේ ගැන හිතනවා නම් පෙනෙන දෙයට හිතනවා කියන කාරණාව වෙන්නේම හිතන යමක් තියනවා කියන දැනට. එයාට හිතනවා කියන්නේ එයාට තියෙනවා කාරණාවක්. ඒකට හිතන දෙයක් තියෙනවා යා.
හිතනවා කියන තරමට ඇත්තම අතීත අධ්‍යක්ෂණය එක
කියලා. එකතු වෙලා. එකතු වෙලා. එතකොට ඒ කියන්නේ කර්ම මේ මට්ටමට එන්නේ. හොඳ දැන් අපි ඕක බලමු. ඒක නඩු දෙන්නක සූත්‍රයේදී ඕක අනිත් පැත්තට පෙන්නනවා. ඒක දැන් ওই ටික ඔහොම පෙන්නලා කර්ම
ප්‍රපංචේ යං සංජානනති තම් විතක්කේති යං විතක්කේති තම් ප්‍රපංචේති කියන යම විතක්ක නම් ප්‍රපංචේ කියලා.
ප්‍රපංචේ කියලා කියන්නේ ප්‍රමාද ධර්ම. මොකද්ද ප්‍රමාද? තණ්හා මාන දික්ක. තණ්හාව කියලා කියන්නේ මගේ කියන එක, මාන කියලා කියන්නේ මම කියන එක, දික්ක කියලා කියන්නේ මගේ ආත්මය කියන එක. මම මගේ මගේ ආත්මය කියලා අපි සිංහලෙන් ගන්න මේ පොත මගේ කියලා ගන්නවා කියන්නේ තණ්හා. මේ මම කියලා ගන්නවා කියන්නේ මාන්නය. මේ මගේ ආත්මය කියලා ගන්නේ දික්ක. එතකොට මම මගේ ආත්මය කියන තුන තමයි තණ්හා මාන දික්ක කියලා කියන්නේ ප්‍රපංච. උන්ගේ ප්‍රපංච තමයි මේ ඇහැ රූපේ චතු විඥාන තිබුණොත් මෙහෙම හතරයි. ඊට පස්සේ මහාකාර්යයන් මහරතන සානි ප්‍රතිදේශනා කරනවා. ඇතනි සම්කලක ඇස නැද්ද, රූපේ නැද්ද, සක්කු විඥානෙ නැද්ද, ස්පර්ශය යන මේ පැනවීම නොවේ. ස්පර්ශය යන පැනවීම නැතිනම් වේදනාව යන මේ පැනවීම නොවේ. වේදනාව යන මේ පැනවීම නැත්තම් සංඥාව යන මේ පැනවීම නොවේ. සංඥාව යන මේ පැනවීම නැත්තම් චේතනාව යන මේ පැනවීම නොවේ. චේතනාව යන මේ පැනවීම නැත්තම් ප්‍රපංචයේ යන මේ පැනවීම නොවේ. උපන්ත කුට්ටාසයගේ රෝසානේ නැතිවෙන මේක කියන්නේ. එතකොට ඇහැ රූප චක්කු විඥානයේ තියෙනවා ස්පර්ශ වෙනවා, විඳිනවා, හඳුනනවා. නමුත් ප්‍රපංචනවි ඉන්නවා කියලා මගදී නවත්තන්න ක්‍රමයක් තියෙන්නේ නැහැ. අර ටික පින්නුව එකින් එකට බැඳලා මෙහෙම උන ස්පර්ශය වෙනවා, ස්පර්ශ බින්දු විඳිනවා, බින්දු හඳුනනවා, හඳුනන කල්පනා කරනවා, කල්පනා කරන ප්‍රපංච වෙනවා නවත්තන්න බෑ කියලා ආයතන ටිකට බැඳේවලම පින්නුවානේ. එහෙම වුණොත් දැන් ඕකේ ක්‍රමයක් නැහැ. ඇහැ රූප චක්කුණා තුන්දරාගේ ස්පර්ශ ස්පර්ශයෙන් වේදනා, වේදනාව නිසා සංඥාව, සංඥාවට මොහිත ප්‍රපංචන වී ඉන්න කියලා ක්‍රමයක් තින්නේ නැහැ. එහෙමද? මොකද අර ටික නියතියක් හැටියට තින්නවා නම් ඇහැ රූප චක්කුණා ඇතිතන නියතියක් හැටියට තින්නවා නම් ස්පර්ශය කියලා. පැනවීමක් හැටියට තින්නවා නම් ස්පර්ශය කියලා. දැන් මේ තුන් දෙනා තියෙන නමුත් ස්පර්ශයෙන් තු වෙන්න පුළුවන් කියලා එකක් ඒක නෑ. ඇහැ තිබුණ රූපේ තිබුණ ස්පර්ශය වෙනවා මිසක ස්පර්ශය නවත්තන්න පුළුවන් ක්‍රම බෑ කිව්වා. ඒ තුන් දෙනා ස්පර්ශය වුණොත් ස්පර්ශය නම් තියෙන නමුත් වේදනාව නෑ කියලා නවත්තන්න ක්‍රම බෑ කිව්වා. වේදනාව නම් තියෙන නමුත් ඒක හඳුනන්නේ නෑ කියලා නවත්තන්න බෑ කිව්වා. හැඳිනීම නම් තියෙනවා නමුත් ඒක කල්පනා නොකර විතරකණය නොකර ඉන්නවා කියන එකක් බෑ. එහෙම බෑ කිව්වා. විතරකණය නම් කරනවා නමුත් ප්‍රපංච නැහැ කියලා වෙන ක්‍රමයක් නැහැ කියලා. මේක පැනවීමක් කියලා පෙන්වනවා. නම් ඔය සිද්ධිය සැබෑ නම් දැන් ලෝකයට පිටිපත් වේවි කියලා බලන්නකො. ලෝකෙන් යන්න ඔය ධර්ම නියාමයේ පෙන්න පිළිබඳ මොකද දෙසුත් නැහැ. ඒක ඇකේ කියනවා. ඒක ගන්නෑ. නැහැ ඔය ගිහින් බලන්න ඒ පිටු පිළම තමයි කියන්නේ. එතකොට ඇහැ මුල් කාරණාව කරගෙන මේ ඇති වෙන ධර්මතාවයේ දෙන් කරන්න බෑ කියලා කියනවා. මගේ නවත්තන්න. එතන බලන ලෝකයට පිටිහක් තියෙනවද කියලා, ලෝකයට නිස්සාරණයක් තියෙනවද කියලා, මිදෙන්නක් තියෙනවද කියලා මේ ටික පරිවර්ණය කරමු. එහෙම ලෝකෙට රැකවරණයක් පිටිහක් සැනසිල්ලක් නැති නිසා හැඟවෙන්න තැනක් නිදෙන්න තැනක් නැති නිසාමයි බුදුරජාණන් වහන්සේ ලෝන්නේ. පහළොන්නේ. ඊට පස්සේ ප්‍රපංචයාගේ නැතිවීමට පෙන්නකොට ওই ධර්මතාවය හරිනම් නැතිවීමට එහෙනම් පෙන්නන්න තිබුණා ඇහැයි රූපේ චක්කු විඥානයයි තුන්දරාගේ එකතු ස්පර්ශේ ස්පර්ශ නිසා වේදනාව. වේදනාව නිසා සංඥාව. සංඥාව නිසා විතරකේ විතරකේ වෙයි ප්‍රපංච නොවේ කියලා හැම දෙන්නම. එහෙම නැත්නම් මේ චුන්දරාවේදී ස්පර්ශ ස්පර්ශ නිසා වේදනා. මේ වේදනාව අරන්ජා කල්පනා නොකර නොහිතා ප්‍රපංච නොවේ ඉන්නේ කියලා දෙන්නම්. නමුත් එහෙම දෙන්නම් දැයි ඉතින් නියතියකින් තනියුවා නම් මේ ධර්මතාවයේ ඇතිකඳ මේ ධර්මතාවයේ වේ කියලා නියම කරලා තනියුවා නම් ඒකම කොහොමද ඊට පස්සේ මෙතෙන් කලන්න පුළුවන් කියලා බලනවා. ඒ නිසා නිස්සාරණයට නිදීමට ප්‍රපංචයගේ නැති තැනට පෙන්නවා
ඇවැත්ම යම් තැනක ඇස නැද්ද, රූපය නැද්ද, චක්කු විඥානය නැද්ද, ස්පර්ශය යන මේ තැනවීම නොවේ. උනේ ආයතන ටිකේම නැතිවීමම ස්පර්ශය නැතිවීම වේ කියලා කියනවා. ස්පර්ශය නැතිවෙත් වේදනාව යන මේ තැනවීම නැහැ, වේදනාව නැතුව සංඥාව යන තැනවීම නැහැ, සංඥාව නැතිවෙනොත් විකර්ෂය යන තැනවීම නැහැ, විකර්ෂය යන තැනවීම නැති වුනොත් ප්‍රපංචය යන මේ තැනවීම නොවේ. මේ ප්‍රපංචයාගේ Nirodhe නැති කිරීම මෙන්න මේකමයි කියලා කියනවා. එතකොට මේකෙදී මම මතක් කළේ අපි දැනගෙන ඉන්නෝනේ දිට්ඨිය කියන එකත්, ඒ කියන්නේ ප්‍රපංච කියන මත්තම දිට්ඨිය ඇති වෙන්නේ මේ සක්කාය නිසායි කියලා දකින්න ඕනේ. එතකොට මේ යම් දවසකදී මේ සක්කාය දිට්ඨියෙන්ද අපිට නිදෙන්න නම්, ඒ කියන්නේ සක්කාය පරිහරණය කළොත් දිට්ඨිය කියන එක ඇති නොවී තියෙන්නේ නැහැ. කර්ම ඇති නොවී තියෙන්නේ. ලෝක තුල කිසි කෙනෙකුට බැරි එකයි සක්කාය දිට්ඨිය නැති කරන්න. ලෝක දිවි කෙනෙකුට බැහැ. ඊට පස්සේ ලෝකෝත්තර දර්ශනයකින් දිට්ඨිය කියන්නේ සක්කාය නම් සක්කාය නම් මිදෙන විදිහට නම් මේ මාර්ගයේ තියෙන්නේ. දිට්ඨිය කියන එක නැති වෙනවා කියන එක කවර කතාවද? යම් දිට්ඨිය කියන එකක් ඇති වෙන යම් සක්කායක නම් සක්කාය පිළිසිඳ දැකල සක්කායෙන් මිදෙනවා නේද? එය දෘෂ්ටි මිදෙනවා කියන එක දෙන්නේ තේනවා. ඒ විදිහට එතකොට දර්ශනය කියන එක පෙන්වන්නේ ඒකයි දෘෂ්ටියකට නොපෙනෙන්න නම් එයා දර්ශනික හිත වෙන්න ඕනේ ඊට පස්සේ. මේ දෘෂ්ටියක දෘෂ්ටි නැතුව ඉන්න බෑ. දර්ශනය කියන එක තියෙන්න ඕනේ. ඒකට තමයි මම ඔය ගොඩක් මතක් කළේ. මෙතනදී අපි තව කාරණාවක් තේරුම් කරගන්න ඕනේ. කොහොමනේ විපහකයේ තියෙන එක. මේ විපහකයේ තියෙන එක ගත්තහම සෙනා සෙනාගේ කර්මය නිසා ලැබෙන එකක් මිසක ඒ විපාකයේ හැමෝටම එක විදිහට අනිවාර්යෙන් විපාක දෙන භූමියක් තියෙනවා. කර්ම කවිය කියන්නේ මහා හැලියක් වගේ එකක් තියෙනවා. ඒකට දානවා ඒකෙන් ගොඩ වෙනවා වගේ සිද්ධියක් නැහැ. කෙනා කෙනාගේ ජීවිතයේ කෙනා කෙනාගේ ස්කන්ධ ටිකම භූමිය මේ විපාකයේ. ඒ බව අපි ටිකක් තේරුම් කරගන්න ඕනේ. ඔය ඇහැ රූප චක්කු විඥාන කියනකොට මේ විපාක ඇහැ රූප චක්කු විඥාන කියන මේ ටික මේක ඇත්තමයි කියලා ගන්න එපා. මේක කෙනා කෙනාගේ විපාකයට කෙනා කෙනාට ඇත්ත. ඕකෙදී ඉස්සෙල්ලා අපි තේරුම් කරගන්න ඕන මෙන්න මේ ටික මම මතක් කළේ. දැන් අපි ගොඩාක් දුරට හිතන්නේ කාම භූමිය කියලා එකක්, රූප භූමිය කියලා එකක් තියෙනවා. අපි කර්මාන රූපව කාම භූමිය උපදිනවා, කර්ම විරහම කාම භූමිය චිත වෙනවා. කියලා අපි තාමනේ ඉන්නේ. කියන්නේ අපි උපන්නත් නොඋපන්නත් කාම භූමිය කියලා එකක් තියෙනවා. රූප භූමිය කියලා එකක්, රූපී භූමිය කියලා එකක් තියෙනවා. ඒ විදිහ කර්මයක් කළාම මේ තියෙන රූප භූමිය තමයි අපි උපදින්නේ. ආවශ්‍ය වුණාම ඒ රූප භූමිය චිත වෙලා ආයෙත් කාම භූමියට ඇවිල්ලා ඉන්නේ. කියලා ඉන්නේ. අපිට කවදාව නිවන ලැබෙන්නද කියන එක තමයි නිමිති. දැන්ම අපි භවය තකස් කරගෙන තියෙනවා. නමුත් ඕක දකින්න ඕනේ අපි මෙන්න මේ තමන් තමන්ගේ ස්කන්ධෙම විපාකේ කියලා කියන්නේ. මම ඔබට අර දැන් මතක් කළේ අපි කියමු කියන්නේ දැන් ඔය ලොකු සමහර සත්වයන්ගේ විපාක තියෙනවා. ඒ කියන්නේ පෙරේතය වගේ සත්වයෝ ඉන්නවා. වතුරේ මහ විශාල දෙබුර තල වතුර බලාගෙන යන ගංගාවන් දිහා බැලුවාම පේන්නේ ලේතර වගේ. එන්න කර්මය කියලා කියන්නේ කර්ම විපාක කියලා කියන්නේ කර්ම දූප කියලා කියන්නේ මේ ඇහැ කන දිව නාසය ශරීරය මේ කර්ම දූප. කර්මයම වෙනස් වෙනවා. දැන් අපිට තේනවා මේ ගඟ දෙද්දක තනවා දාගෙන පිරිසිදු වතුර. දැන් මේ පෙරේතෙත් ඇහින් බලනකොට තේින්නේ එයාගේ ඇහැ හරහා එයාට දෙන ගත්ත දෙක. එයාගේ ඇහෙන් බලද්දී තේින්නේ ලේ සැරව වගේ. ඇහෙන කන දැහෙන ශබ්දයක් එයාට ලේ සැරව වගේ.
නාසයෙන් දැන ගන්ධයේ සරව ගඳ වුණා. දිවට ටිකක් කියලා බැලුවොත් රසයක් ලේ සරව රස වුණා. ඇඟේ ගෑවෙන ගතියෙන් ලේ සරව ගෑවිච්ච ගතිය වුණා. එයාගේ ආයතන හය හරහාම එයාට මේ ටික තේින්නේ ලේ සරව වගේම අපිට දැන් තියෙන වතුර. අපිට පුළුවන් මේක යට පොවන්න. මොකද සමන්ත තම තමන්ගේ කර්මයක තම තමන් දැන් විපාක විඳින්න කරලා තියෙනවා. භූමිය කෙනා කෙනා හදාගෙන ඕනේ. ආ භූමිය අමොත මෙතන කියන ඇත්තේ කෙනා කෙනා දැන් භූමිය හදාගෙන තියෙනවා. දැන් මෙයාට කොහොමද දැන් ඔය අපි කියමු මේ ආයතන ටික දැන් තම තමන්ට තියෙන එකම මින්ම තමන්ගේ ආයතන ටිකනේ දැන් නෑ මෙතන තියෙන්නේ පිළිසිදු වතුර බොන්නකො කියලා කිව්වෝ අපිට මේ සතා මේ කිනාට නේද සතාට වතුර ටිකක් පවා ගන්න පුළුවන් වෙයි මොකද තමන්ට අද්දසීම තමන්ගේ ආයතන දෙක නිසා. හිතාගේ කියනකොට අපි එහෙම දකින්න ඕනේ දැන්. දැන් අපිට වතුර පේනවා. නමුත් එයාට පේන්නේ ඇහින්නේ දැනෙන්නේ ඔක්කොම වතුර මේ ලේතරව මොන විදිහට පෝවගන්නද? බැ. මොකද කර්මයේ ස්වභාවය සංකල්ප වෙනස් වෙනවා. අපි කියන යම් විදිහකින් ඒක දැන් තිරසංගත සතාට අපි අසුචී කියලා කිව්වට තිරසංගත සතාට ඇහැට පේන අරමුණ කියමනාපයි නම් අපි වමනේ ටිකක් අපි ටිකක් කියන්න ඕනේ අපිට ඒ අරමුණ ඇහෙන් දැක්කත් තුනිකුල් නාසයෙන් දැනුණත් තුනිකුල් දිවට දැනුණත් තුනිකුල් ඇඟේ ඇතුළේවත් තුනිකුල් මේ සතහනම විපාකයේ හැටියට තිරසංගත සතාට දකින අරමුණ එකම එයාට දක්ෂින අරමුණක් ක්‍රියයින. ගඳ සුවඳක් ක්‍රියයින. රසක් ක්‍රියයින. ඈ ඒ ස්පර්ශයක් ක්‍රියයින. අපි කොච්චර කිව්වත් එයා අහයිද ඕක අතුචියා. ඕක ජරාව කන්ද එපා කියලා අපි කොච්චර කිව්වා. තමන්ගේ ආයතන ටිකන තමන්ට භූමිය එයාගේ විපාකෙට එයාට හැදිලා තියෙන ඒ ටිකේදී එයාට පිළිගොඩක් දෙන්නේ නැති එක ගැන පුදුමයක් නෙමෙයි. ඉතින් මෙතනදී ආම භූමියක විපාක විඳින අය නම් අපි මට අපි කියන එක අනිත්‍යයට ලබු දෙන්න ඕනේ. අනිත් කෙනාට පිළිකුල් වෙන එක මට පිළිකුල් වෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැතුව කෙනා කෙනාට අපි කියන එක තව කෙනෙකුට අපි කියන වෙන්නේ. කෙනා කෙනාට සුචි වෙන එක තව කෙනෙකුට අපි කියන වෙන්නේ. හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි තම තමන්ගේ ඉස්සක්. එතකොට මෙතනදී අපි සිවොත් අර ත්‍රිසංගත සතාවට මේවා පිළිකුල් අසුබයි අපයි අපි කිය කියලා නමුත් එයාගේ ස්පර්ශ ආයතන හය හරහාම ලැබෙලා තියෙන විපාක මට්ටම යහට ඇත්ත නම් ඒ මට්ටමේ දත්තතික වෙනස් නොවී ඒක කලකිරෙන්න කියලා කිව්වොත් කලකිරෙයිද කවදාවත් මිදෙයිද? දැන් අපිට තිරසංගත සතාට ප්‍රිය අරමුණේ තිරසංගත සතාට ප්‍රිය අරමුණේ අපි තණ්හා නොකරන්නේ දර්ශනීය වෙනස් වෙච්ච හින්දාම නේද අපි? එයාගේ රූපේ මට්ටම, ඇහැ මට්ටම, දිවේ චක්කු විඥාන මට්ටම අපි වෙනස් වෙනවා. වෙනස් වෙලා කියන්නේ මේ තේන මට්ටමේදී අපිට ඒ තේන මට්ටම තේන දේ පිළිකුල් හැටියට ඇහෙන දේ පිළිකුල් හැටියට දැනෙන ස්පර්ශය පිළිකුල් හැටියට දක්වපු නිසාමයි තණ්හාව නැති වෙන්නේ මිසක ඒව සුබ හැටියට දක්ව තණ්හාව විතරක් නැති කරනවා කියන එකක් නැහැ ඒක මම කියන්නේ අද අපිට අපේ විපාකෙටයි ඇහැට මේ මට්ටම පේන්නේ මේ තේනවත් කරනත් අපිට සුබයි නා. අපේ විපාකෙටයි මේ මට්ටමේ ශබ්ද ඇහෙන්නේ. මේ ඇහෙන මට්ටමත් අපිට සුබයි නා. දැනෙන ගඳතුමද මට්ටමත් අපිට සුබයි නා. මේ දැනෙන රස මට්ටමත් අපිට සුබයි නා. මේ ස්පර්ශ මට්ටමත් සුබයි. දැන් කොච්චර කෙනෙක් කිව්වත් ඕක පිළිකුලයි දුකයි අසුබයි අසාරයි කියලා අපේ අත්දැකීම අපේ විපාක ටික අපේ භූමිය නිසා
අපිට බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා දුක්ගයි අසුබයි අසාරයි පිළිකුලයි කියලා මේ කියනවා.
අපිට මේ ආයතන හය ආරහම ලැබෙන දත්ත ටික සුබයි නේද? ඉතින් අපි මේක ඇනිලා නොකුත් දෙයක් නෙමෙයි. මොකද අපිට මේ ලැබෙන දත්ත ටික වෙනස් වුණ දවසක මේ විපාකයේ කියන තැන වෙනස් වුණත් විතරයි සන්නහල් කියන එක නැති වෙන්නේ අපිට. අපි කියමු දැන් අදාතුනේ සුබයි කියන මට්ටමේ ඉන්නවා. තිරසංගත සතා සුබයි කියන මට්ටමේ තිරසංගත සතා ඇවිල්ලා ඉන්න මට්ටම තියෙනවා. ඒ විපාකයේ ඒ විපාක මට්ටම සුභ හැටියට දැක්ක පින්දයි අපි මෙහෙලා. දැන් අපි මේ විපාක මට්ටම සුභ හැටියට දකින්නවානේ. දැන් මේ රූපේ ගඳ දැනෝයි තවුතුරාවට දෙවියන්ට යුතුය 60කට උඩ. ඒ කියන්නේ පංගෝ ගහපු පංගෝ නලියෙන අතුචියකෝ හරියට අතුචි හැමෙට ඉන්න ඕනේ දෙවියන්ට තේරෙන්නේ නැහැ. නමුත් නිත්‍ය පිළිකෝ දුගඳ මේ රූපේ අපිට බලන්නත් කියයි අහන්නත් කියයි අත ගන්නත් ස්පර්ශයක් කියයි ගඳක් කියයි රසක් කියයි මේ මට්ටම අපේ මේ මට්ටම ප්‍රේමලා ඉන්න තාක් මේ මට්ටම ඇත්ත වෙලා ඉන්න තාක් මේ මට්ටම තෙනෙම මේ මට්ටම ප්‍රියදලා මේ මට්ටම ඇත්ත වෙලා දෙකම තණ්හාව නැති කරනවා කියන එකක් නෑ. ඒකයි මම මේ කියන්නේ. මේ තේන මට්ටම වෙන ඉඳග ඇහැට පේන දේ මෙහෙමම පෙනෙද්දි මේ ගන්ධය මෙහෙමම දැනෙද්දි සංඝාව නැති වෙනවා කියලා එකක් නැහැ. අපි කියන සෞත්‍යසා වැඩි දෙවියන්ට මේ මට්ටම පිළිම එකක් අතුපත්. අර තිරණද රතා වමන ටිකක් කන කොට ඒක පෙළුවත් අපිට ඒ පෙළුවත් අපිට අප්‍රසන්න නැද්ද? ඒ වගේ දෙවියන්ට මේ රූපේ පිළිම එකක් අප්‍රසන්න. මේ රූපේ රසේ ගඳක් අප්‍රසන්නයි. රසත් අප්‍රසන්නයි. මේ රූපේ ස්පර්ශයක් ගෑවුනොත් අපිට ටිකක් ඇඟේ ගෑවුනොත් කොහොමද? ඒ විදිහට අප්‍රසන්නයි දෙවියන්ට. එහෙම අප්‍රසන්න නිසා යා මේ මට්ටම නිහිරයි. මේ මට්ටමට තණ්හා නොකල අපිට තේන මට්ටමම තියෙද්දි තණ්හාව නැති කරන්න ක්‍රමයක් නැහැ. එහෙම නම් අපිත් අපේ ඉඳේ නැති වෙන්න. මේ විපාක ටික පිළිසිඳ දකින්න. අද මේ මට්ටම ඇත්ත වෙලා නම් අපිට අපි කවදාවත් මේ මට්ටමෙ නෙමෙයි. මේ ඇහැට පේන දේ අද අපිට ඇත්ත වෙලා නම් මේ අම්මා අපිට අම්මම නම් මේ තාත්තා මට ඇත්තටම තාත්තාක් නම් මේ ආමුදුරුව ඇත්තටම ආමුදුරුවම නම් මේ ධායකයෝ ධායකයෝ නම් මේ ලෝකයේ ඇත්ත වුණොත් අපි නිදෙන්නේ නැහැ. මේ අපිට ඒකෙන් මේ විපාකය අපිට ඇත්ත වෙලා මේ විපාකය බොරු වුණොත් මේ විපාකය අසුබ වුණොත් මේ විපාකය කලකිරෙන මට්ටමකම තමයි මම ඉන්නේ. ඒ කියන්නේ මට වෙන විපාකයක් උපදින මේ විපාකය නෙවෙයි වෙන විපාකයක් උපද ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් නිවන් දකින්න හෝ නැත්තම් අපි ජී රූප ලෝක යනවා බ්‍රහ්ම ලෝක යනවා අරූප බ්‍රහ්ම ලෝක යනවා කියලා කියන්නේ මේ විපාකය වෙනුවට වෙන විපාකයක් උපදින එක. ඒක වෙන්න නම් මේ ඉන්න විපාකයෙන් අපි නිදෙන්න ඕනේ. එහෙම දෙතු වෙන්නේ නැහැ. එතකොට අපිට එහෙමනම් ඉස්සෙල්ලා විපාක කිසි පිළිසිඳ දකින්න ඕනේ. කලකිරෙන් දුන්න අපි මේක. කලකිරෙන් දුන්න අපි මේක ඇත්ත දකින්න වෙනවා. එතකොට දැන් සෞත්‍රාගති දෙවියන්ට මේක අප්‍රසන්නයි. බ්‍රහ්මයට ගත්තොත් මේ සෞත්‍රාගති දෙවියන්ගේ ඒ රූපය මේ අප්‍රසන්නයි. ඒ සබ්දයක් ගන්ධයක් රසයක් කියලා ඒ මත්නේ ඇලෙන්නේ නැහැ. ඒකෝට රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ හැම උපත්යක්ම ප්‍රසන්නයි. හැම උපාකයක්ම ප්‍රසන්නයි. මේක මම මේ මතක් කරුවේ එක දෙයක් අපිට ඕනේ වෙනවා කර්මය කියන එක වෙනස් කරගන්න. කර්මය කියන එක වෙනස් කරන එකයි මේ අපි නිවන් දැකලා හරි බ්‍රහ්ම ලෝක යනවා හරි කියලා කරන්නේ. මොකද කර්ම වෙනස් වෙනකොට විපාකය වෙනස් වෙනවා. තම තමන්ගේ ස්කන්ධ ටිකම අපි කියමු දැන් අපි කාට හරි කෙනෙකුට කර්මය නිසා මේ ආයතන ටික ශනික වෙනස් වෙනවා කියන වර කිව්වා වගේ කලේ දින වතුර ටික පේන්නේ ඇහැට පේන්නේ ලේ වගේ නේද? නාසික කිතු කරාම ලේ ඔය තියෙන පිළි ගැටමන දැනෙන්නේ. දිව කාල බැලුවම දැනෙන රසත් ලේ රහන. ඇඟට දැනෙන ස්පර්ශයෙන් ලේ රහන. ඔය කලෙන් වතුර කෝප්පය තෝවා ගන්න පුළුවන් විදිහ අපිට. මේ කුමල කියයි නෑ නෑ මේ වතුර තියෙන්නේ බොණ්ඩ 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 කියලා. ඒ කවදාවත් හොයා ගන්න බෑනේ. ඒ වගේ. ඒ මොකද තමන්ගේ ආයතන ටික කර්මයේ නිරචන නිසා. ඒක මම උපමා කළේ ඔක්කොම පැත්තකින් දාන්න සම්මන් කර්මයේ වෙනස් කරගන්න මේ විපාකයේ වෙනස් වෙයි. දැන් මේ ඇහැ තියෙන්නේ රූප තියෙන්නේ චක්කුඥානමයි මේවා එහෙමමයි තියෙන්නේ. තියෙන්නේ කියලා බලන්න එපා. මොකද අපි ගලන හැටියටයි අපිට තේින්නේ ලෝකයේ කියන එක වෙනස් වෙන්නේ. වෙනස් කරන්න පුළුවන් අපිට. මොකද මේ කර්මයට ආයතන තුනක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ එයා දැකගත්තේ මේ මට්ටමෙන්. ස්ථීරව මේ මට්ටමේ සැපෙන්න පුළුවන්, මේ මට්ටමේ දුක් විඳින්න පුළුවන් හැමෝටම උපදින ඔක්කොට මේ මට්ටමේ දුක උපදින ඔක්කොම මේ මට්ටමේ සැප කියලා මෙහෙම තියෙන නිත්‍ය භූමිය කියලා එකක් නැහැ. ආම් භූමිය. කෙනා කෙනාගේ ආයතන දෙක. ඕක ඔහොම භූමියක් ගැන අපිට කතා කරන්න වෙන්නේ සාසන දෘෂ්ටියේ තියෙන ඉපදුම ඔක්කොම සතර අපාය කියලා එකක් නේ. ඉපදුම ඔක්කොම දුක් වෙනවා, දිගේ ඔක කියලා එකක් නේ. ඉපදුම ඔක්කොම සැප විඳිනවා කියලා. ලෝකෝත්තර දර්ශනයකට ආවහම ස්වාමීන් වහන්සේ මේ සාතු දෘෂ්ටිය සැට වෙනවා. ලෝකෝත්තර දර්ශනයකදී ලෝකේ ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධ ගමන ප්‍රතිපදාවෙන් බඹයක් තුන සවිදෙන්න දැක්වෙයි. ඒ තන ලෝකයේද, ඒ තන ලෝක සමුදයේද, ඒ තන ලෝක නිරෝධයේද සමන් තුලම දකින්න වෙනවා. ලෝකෝත්තර දර්ශනයකදී අපි දකින්න ඕනේ මනුෂ්‍ය ලෝකයේ කියන එකම අපේ ආයතන ටික. මේ විදිහේ කාමාවචරස්ස, කුසලස්ස, කම්මස්ස, කතත්ත, උපචිතත්ත, විපාකං චක්කු විඥාන කාමාවචර කර්මය කළ නිසා රැස් කළ නිසා විපාකෝ චක්කු විඥානේ කොහොමද මේ තේන මට්ටමද? දැන් ඇහැටත් මෙහෙම පේන්නේ. කාමාවචර කුසල කර්මය කළ නිසා රැස් කළ නිසා විපාකසෝත විඥාන මේ මට්ටමට ඇහෙන්නේ කියන මේ විදිහට කියනවා. දැන් අපිට බලුවා මේ විපාකය අපි දන්නවා සැබෑවටම මෙහි තියෙනනේ මගේ කර්මයට අනුව ලැබෙන විපාකය. මම තේන එක මගේ කර්මයට ලැබෙන එක. මම කියේ කර්මයේ ස්වභාවය තමයි ඒ විපාකයේ කියන්නේ ඒ විදිහට විපාක මුදින්න පුළුවන් විදිහට තේන්නා. අර කුණ්ඩදාන මහ රහතන් වහන්සේගෙන මම කිව්වේ කුණ්ඩදාන මහ රහතන් වහන්සේ යන පිටපතින් ජන්ම කෙනෙක් යනවා වගේ ඔක්කොටම තේන්න බලපු දෙයක්. මොකද ඒ කර්මයේ තියෙන ඒ විදිහට විපාක දෙන්න පුළුවන් විදිහට. ඒ ආයතන තමයි කර්මෙන් හැදෙනවා කියන්නේ. ඒ වගේම සෝරේ සිටුවරය ගැන සිහි මහකටන මහරතන වංශය ගැන අර විදිහ හිතේ විතර ඉස්සරයක් වුණා. ඒ විදිහ කර්මයක් කරපු ගමන් ආයතන ටික ඔක්කොම වෙනස් වුණා. විපාක වෙන්නේ දුන්නා ඒ විදිහට. ඒ වගේ අපිට පුළුවන් නම් අපිට තියෙන්නේ මෙතනදී මේ හිතන මේ තේන දේ ඇත්ත කරගන්න නැතුව අපි දකින්නේ දෙයක් නේ. කාමවචර කර්ම කළ නිසා රැස් කළ නිසා ඒ කරපු කර්මයට විපාකයක් මෙහෙම පේන එක. මේ රූප සතහන් මෙහෙම පේන එක තමන් කරගත්ත කර්මයට මේ ඇහැදුන් නිසා තමන්ට තේින එකක් නේ. මෙහෙම මේ මිනිස්සු මේ සතහන් තේින එක, රූප මෙහෙම තේින එක, ශබ්ද ඇහෙන එක මේ තමන්ගේ විපාකයක්. අර අර සතාම දකින්නකො මිනිස්යන්ට වතුර පෙනෙද්දී මේ පෙරව දකින්න වල් ගලාගෙන වතුර ලේසර පෙරව ගැනම පෙනෙන ලේසර ගඳම එන පෙරේතයා වගේ දකින්ද දැන් අපි අපේ කර්මය නිසා අපි කරගත කර්මය ඇදී මේ විදිහට පේනවා. මේ කාම භූමියේ සමදානි සමානෝ කර්ම නිසායි ඔක්කොටම මේ විදිහට තේන්නේ. මේ එක මට්ට. එතකොට එහෙම දැක්කොත් අපි මේ ස්ථීරව තියෙන ලෝකෙක ජීවත් වෙනවා කියන එක එන්නේ තමන්ගේ ලෝකේ තමන්ගේ ජීවිතය ආයතනික ලෝකෙ කියන එකට එනවා. ඒ කියන්නේ අපිට තේන්නේ අපි කරගත්ත කර්මයට අනුව හැදෙන ටිකෙන් අපිට මෙහෙම හැට තේන්නේ. ඒක එයා දන්නවා කර්මය වෙනස් වුණොත් මේ ලෝකෙ වෙනස් වෙනවා. කර්මය වෙනස් වුණොත් රූපාවචරස කම්මස කතත්ත උපචිතාත්ත විපාකං රූපාවචරමත් මේ ධ්‍යානයක් ලැබුවොත් මොකද වෙන්නේ? මේ ආයතනික සෙනික නැහැ මම තමයි. එදා ඉඳන් එයාට ඇහැට තියෙන්නේ රූපාවචර ප්‍රශ්නෙට තේනවා. ආයත ඇහෙන්නේ තේනවා. මේ ආයතනික දැනෙන ඔක්කොම රූපාවචර මට්ටම නෝනෝ. මේ කාමාවචර මට්ටමේ එයා නෙදිර. ආයතනිකම වෙනස් වෙන්න ඕනේ. දැන් කාමාවචර මට්ටමේ ආයතන තියාගෙන රූපාවචර මට්ටමේ කෙලෙසකින් ඉන්න බෑ එයාට. පුළුවන් දේන එම වෙනවද තුන වෙන්නේ. ඒ කියන්නේ මේ මත්තමේ ඇහැ තියෙනවා, මේ මත්තමේ රූපය තියෙනවා, මේ මත්තමේ චක්කු විඥාන තියාගෙන රූපේ භක්ම ලෝකේ තියෙන කර්ම විතරක් ගැස් කර ගන්නවා. සිරේක පොළොව නැතුව කොහොමද වගා කරන්නේ? ඒ වගා වෙනතනම පොළොව වෙනස් වෙනවා. දැන් ඉත අපි කියමු මේ තීතල දේශුණේ හැදෙන දෙයක් මෙහෙ ගනල්ල හිතුවට හරියන්නේ නැහැ. මේ තුන දෙයක් තීතල පරිසරේ හැදෙන්නේ නැහැ. ඒ වගේ භූමිය කාමාවචරයි නම් අපිට ඇහැ රූප චක්කු විඤ්ඤාණ කාමාවචරයි නම් කර්මය රූපාවචර කරගන්න බෑ අපිට. මට කරන්න පුළුවන් දේ තමයි මම භූමිය හදා ගන්නවා කාමාවචර මේ රූපාවචර කරන්නේ. ඊට පස්සේ මේක වාසය කරන්න පුළුවන් මට ඇඟිල්ලෙන් කර්ම කියලා කරන්න දෙන මොකද නෙමෙයි භූමිය වෙනස් කරගන්න කරන්න තියෙන්නේ. එතකොට මෙදින්දී මට කරන්නේ අපිට පුළුවන් නම් මේ ඇහැ රූප චක්කු විඥාන කියලා තේනෙන තැනම ඔය විපාකයේ ස්ථීරව තියෙන විපාකයේ ඇත්ත කරගන්නේ නැතුව ඉතිරෝ තියෙන කෙන මත්තම දෙන්නේ නැතුව ඇහැ රූප චක්කු විඥානය අප ඇරෙන විදිහට බලන්න පුළුවන් නම් එහෙම බලපු එකට විපාකය හැටියට මේ මානසික මට්ටමක් අපිට ඇති වෙයි. ඇයි එහෙම බලන්නේ අපි? මේ ඇහැ කියලා එකක් තියෙනවානේ, රූප තියෙනවානේ ඒකාන්තයෙන් කියලා එහෙම තර්ක කරන්න එපා කියලා මම කියන්නේ. මොකද එහෙම තර්ක කරන්න පුළුවන් පරිසරයක් නෙමෙයි කෙනා කෙනාගේ කර්මයයි මේ විපාකය හදන්නේ. අපිට පුළුවන් නම් ලෝකෝත්තර කර්මයක් ඇහැ අහු නොවන විදිහට, රූපේ අහු නොවන විදිහට, චක්කු විඤ්ඤාණ අහු නොවන විදිහට හිතන්න අපිට පුළුවන් නම් ඒ හිතුවොත් ඒක විපාකයේ ඇහැ අහු නොවන, රූපේ අහු නොවන, චක්කු විඤ්ඤාණ අහු නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන් වටිනාකමක් හම්බුනොත්. ඒකයි මම අර කියන්නේ පෙනෙන දේ තියෙන දේ පේනවා නෙවෙයි පෙනෙන දේ තියෙනවා නෙවෙයි කියලා අපි හැම බැලුවොත් අපි එහෙම බලපු එකේ විපාකයක් අපිට උපදිනවා. අද අපේ විපාකය තමයි මේ තියෙන දේම පේනවා, පේන දේම තියෙනවා කියන මට්ටම. ඒ නිසා තියෙන දේම පෙනෙන, පෙනෙන දේම තියෙනවා කියන මට්ටමේ හිතන අපිට අද විපාකයේ මේ මට්ටම කාමාවචර. අපිට පුළුවන් නම් ඔක අනිත් පැත්තට බලන්න. අනිත් පැත්තට කියන්නේ මේ තේනෙන දේ තියෙනවා නෙමෙයි, තියෙන දේ තේනවා නෙමෙයි කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තට යනවා. මේක තර්ක කරන්න එපා මම කියන්නේ, එහෙම දුබල් නෑ. කියලා නුඹෙන් බලන්න බැරිවොත් වෙන්නේ නැද්ද එහෙම? රතුපාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් රතුපාට පේනවද? ඒක එදා ඉඳන් එයා ඇහැට තේින්නෙත් මෙහෙමනම්, කරට ඇහෙන්නෙත් මෙහෙමනම්, එයාගේ ආයතන ටිකේම ලැබෙන අත්දැකීම එහෙම. ඒක සතුටුත් වෙන්නේ එහෙමද? රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝකයා දකින හැම දෙයකම, ලෝකයා විඳින හැම දෙයකම යථා ස්වභාවයේ දකින මට්ටමේ, ඒක නොවැළෙන මට්ටමේ විපාකයක් විඳිනා මිසක ඒ ඇහැ රූප චක්කු විඤ්ඤාණය ඇතුළේ විපාකයක් විඳින්නේ නැහැ. ඒකට හේතුව තමයි මම අර කිව්වේ, දැන් අපිට පෙනෙනවා කියනකොට අන්තිමේ හැම වෙලාවෙම පෙනෙන දේ ඉක්ිත නිරුද්ධ වෙන මට්ටමට බලන්න. ඒකෙන් කර්ම රැස්න නිමිති අර මනෝ විඥාන මට්ටමට පෙනෙන දේ අරගෙන යන විදියක් නැතුව බලනවා නම් මුන්නේ මේක තමයි අපිට ගෙවෙන්න තියෙන එකම ක්‍රමය. ඒක තමයි අර කියන්නේ දැන් වැලි කැට ටිකක් තියෙන තැනක වැලි කන්දක් වගේ අපිට පේනවා, වැලි ගොඩක් වගේ අපිට පේනවා. අපිට වැලි ගොඩක් වගේ තේුණාට අපිට පේන දේ එතන තියෙනවා නෙමෙයි. එතන තියෙන්නේ වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් තියෙනවා. එතකොට එහෙම දැන් මෙච්චර කල් අපි බැලුවේ වැලි ගොඩක් තියෙනවා, වැලි ගොඩක් තියෙන නිසා වැලි ගොඩක් පේනවා කියලා. එහෙම බලපු අපිට විපාකයේ කොහොමද ලැබුණේ? ඇහින් බැලුවොත් වැලි ගොඩක්. අතින් ඇල්ලුවොත් ඇල්ලුවත් වැලි ගොඩක්. හමේ හිතේ වැලි ගොඩක්. ගඩොල්ටක් ආවම මේ වැලි ගොඩ නිසා. කියේ ආහිතන හයෙම සැපදුත්ති අපි වැලි ගොඩන්නේ. දැන් අපි දැක්කොත් වැලි කැට එතන තියෙන වැලි ගොඩේ තියෙන හිතට. ඒ හොඳට තම නුවන් බලනවා වැලි ගොඩේක කියලා අපිට පේනවා නම් මේ තියෙන වැලි ගොඩ අයිති මොන වැලි කැටවලට මොන විදිහකට ගුණකල බැලුවොත්. හොඳට බලන්න වැලි කැට ටිකක් නම් තියෙන වැලි ගොඩක් කියලා එකක් නැහැ. දැන් ඉස්සෙල්ල වැලි ගොඩකින් විඳපු එක සැප දුකකට අපිට විඳින්න පුළුවන් නේද? දැන් ඉස්සෙල්ල තියෙන වැලි ගොඩක් අරන් බැලුවොත් තියෙන වැලි ගොඩක් ඇල්ලේ තියෙන වැලි ගොඩක්. ගඩොල් වලින් ඉන්නේ වැලි ගොඩක්. අල්ලන අල්ලන ටිකේ අපිට වැලි ගොඩකින් නිකුතාකන්. දැන් අපි දැක්කොත් වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් පේනවා. බාහිර තියෙන වැලි කැටේ හිතට තියෙන වැලි ගොඩක් කියලා අන්න දැන් අපි ඉස්සෙල්ලා තේරුම් මට්ටමේ මොකද වෙන්නේ? ඒ මට්ටමේ අපි සැපදුක් පිළින්නේ නැහැ. ඒ වගේ අද අපිට මේ තියෙන දේ තේින්නේ කියලා අපිට දකින්න පුළුවන්. දකින්නවා මෙහෙම පේනවට මෙතන තියෙන්නේ මෙන්න මෙහෙමයි. මෙහෙම තියෙන තැනක තේින්නේ මනසට නේද කියලා. හැබැයි මේ තේන දේ මනසයි කියන්නේ නිකම් බෑ. හේතු තියෙනවා. එයා පටවියාකෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතුය ගැන හොඳට දැනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා තේන උපාදාය රූපය වර්ණ කතහන කියන එක ගැන හොඳට දැනගෙන තියෙන්න ඕනේ. ඒකනම් මේ වර්ණ කතහන කියලා ලෝකයා කියන මත්තම තේින්නේ අදිට නේද? මේ අපේ විපාකයක් නේද? ඈ කියලා අපි දැන දැක්කොත් අපි දන්නවා ධාතු නිසා මෙහෙම පෙවුනට පේන දේ තියෙනවා නෙමෙයි කියලා අපි දන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ පේන දේ තියෙනවා කියලා සැකදුක් නුදුමත් වෙන අපි විදෙන. අර මෙදිගේ කතාවෙන් මම කියන්නේ තිරසංගත කතාවට වතුර කියන එක ඇත්ත වෙලා නම් එයාට ඇහින් බැලුවත් වතුර නම් පේන්නේ, කනෙන් ඇහුවත් වතුරක ශබ්දයක් නම් ඇහෙන්නේ, ගඳ සුවඳක් වතුරක ගඳ සුවඳක් නම් දැනෙන්නේ, ගබින්ද වතුර කරපත් නම් විඳින්නේ. ඒ කියන්නේ මිරිඟු නිසා ජලය වගේ තේන්නේ. තේන දේ තේන වතුර ඇට තියෙනවා. හොරගත් හමුවත් ඒ ගඳ සුවඳක් આવුත් ඒ වතුර තියෙන දිහෙන් තමයි මේ ගඳ සුවඳ දෙන්නේ. වතුරෙන් තමයි මේ ගඳ සුවඳ දෙන්නේ කියලා. එතකොට රසක් දැන් මේ වතුරේ තියෙන රස තමයි කියලා විතරයි. ඈ එතකොට මේ විදිහට ආයතන ටිකම ගත ගන්න අර මිනිත්තට මේ ජලය වගේ පෙවුනද තියෙන්නේ මිරිඟුව තියෙන්නේ මනසට නේද කියලා අපි දැක්කම ආවේග මට්ටමින් මිදෙනවා. අන්න ඒ වගේ මම කියන්නේ අර කරනදී ආයතන ටික තමයි අපිට තියෙන භූමිය අපේ. මේ භූමිය වෙනස් කරගන්න පුළුවන් අපිට තියෙන කර්මය මත, හිතන එක මත. ඇහැට පේන මේ මත්තම අපිට ඇත්තදල මේ මත්තමටම නම් හිතන්නේ. මේ මත්තමත් නම් කර්ම මට ආපහු විපාක මේ මත්තම. මේ තේන මත්තම වෙනස් වුණොත් මේ තේන මත්තමට වඩා තීන් මත්තමක් දැක්කොත් අපේ ආයතන ටික වෙනස් වෙනවා. එදාට අපිට පේන්නේ ඇහෙන්නේ එහෙම. ඔන්න අපිට රූපවසර භූමිය කියන එක පොත. දැන් අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ බාහිර භූමිය. දැන් ලෝකෝත්තර දර්ශනයේදී අපි දන්නවා දැන් මේ ඇහැට පෙනෙන කාණ ආශ්‍රිත දිවට රට මේ ආයතන දැනෙන ස්වභාවයෙන් අපිට විපාක ටික ලෝකේ. ඔන්න දැන් මේ අපේ විපාක ටික. අපි අරූපවසර ධ්‍යාන මට්ටමක් ලැබුවොත් මේ ආයතන ටික වෙනස් වෙනවා. ඒක මම කිව්වේ මේ ඇහැට උද්දින් මේ ඇහැට පෙනෙන දෙයද විනිවිද දකින්න පුළුවන් මේ දාතේ ඒ දහනවත් මේ ඇහැට. මේ ඇහැට වඩා වටින ඇහැක් කියලා කියේද? එතකොට මේ කනට ඇහෙන දෙයට වඩා හින් ශබ්ද අහන්න පුළුවන් කනක් ඒ. උන්නේ යාට කර්ම වෙනස් කරත් වෙන්නේ මොකද්ද? වෙන විපාකයක් උපදින. උන්නේ දැන් ඒ විපාක ටික බලන්න භවයේ උපන්නා කියන්නේ. තමන්ගේ ආයතන ටිකටම නිමිද හදාගත්ත භවය හදාගෙන තියෙන්නේ. දැන් තමන්ගේ ආයතන ටිකම දැන් භවයේ ලෝකෙ ඉපදිලා. ආයතන නම් ප්‍රතිලාභ, කන්දා නම් ආතු භව, ආයතන නම් ප්‍රතිලාභ කියපු ටික ලෝකෙ ඉපදී ඒ සත්‍යයන්ගේ කර්තන කායවන් වල ඉපදීම කියනවා. දැන් ඔන්න අපි කියමු අර විදිහට යම් කිසි කර්මයක් කරලා ඇහෙන් දකින්න ටිකක් දැකීම වෙනස්ම මනුස්ස මත වෙනස් වෙලා තේන්නේ වගේ දැනෙන්නේ තර වගේ වුණොත් ඔන්න කන්දාන පාසු බව ආයතන ප්‍රතිලාභ ඔන්න පෙරේත මැත්තේ ඉපදිනා. දෙහිදී මැත්තේ ඉපදී ඉඳ වෙද්දී ඈ දැන් මේ මැත්තේ ආයතන ටික වෙනස් වෙලා ඉඳ දැනුම මනුස්සයෙක් වුණා. අනේ කර්ම කළු අපි කර්මයක් කළා කියලා කියන්නේ මොකද්ද? ඒ කර්මයේ විපාකයෙන් කර්ම දෙක වෙනස් වෙනවා. මේ ඇහැ වෙනස් වෙනවා, රූප වෙනස් වෙනවා, චක්කු විඥාන වෙනස් වෙනවා. ඔන්නේ සුපටි විපාක වෙනවා. කොන භවය වෙනස් කරද? කොන රූපාවචය? එතනත් අපිට කර්ම වෙනස් කරුත් ඒ ආයතනික වෙනස් වෙනවා. අරූපාවචය කරද? ඒ වගේ ආතනාවට කියලා කියන්නේ මේ කර්ම ආයතන ටික වෙනස් කරගන්න. එයාට තියෙන්නේ මන ආයතනය, ධම්ම ආයතනය විතර. ඒ කියන්නේ මේ හිතත් එක්කම උපදින ධර්ම, හිතත් එක්කම නිරුද්ධ වෙනවා කියන දර්ශනයකින් නම් ජීවත් වෙන්නේ. මෙයාට අන්තිමට විපාකය හැදෙට හම්බ වෙන්නේ ඇහෙන් දැක්කම්, ඇහත් එක්කම එකතුන උපදින ධර්මයක් දෙනිලා තේනත් එක්ක මේ සිද්ධිය නිරුද්ධ වෙනවා කියන තැනක තනියම ජීවත් වෙලා එකක් තමයි වෙන්නේ ආත. ශුන්‍යතාවයක්, ශුන්‍යතාව දර්ශනයක් ඉබේම එනකොට තියෙන්නේ. අපිට මේ අද මෙහෙම පෙනෙද්දී තව දේවල් තියෙන්නේ. දැන් ලෝකෝත්තර දර්ශනයේදී තේනවා කියන සිද්ධියට පෙර තේන්න දෙයක් තිබුණෙත් නැහැ. තේනවා කියන සිද්ධියට පස්සේ තේන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. තේනවා කියන සිද්ධාන්තයේ යමක් හේතු වෙනවා නම් හේතු නිසා තේනවා කියන සිද්ධියකුත් වෙනවා. ඒ ප්‍රත්‍යතික නිරුද්ධ වෙන බවක් නෙවෙයි. එතකොට අහංද පෙර සද්දයක් තිබුණත් නෙමෙයි, අහුනම් ප්‍රති සද්දයක් තියෙනවත් නෙමෙයි. ඇහෙනවා කියන ධර්මතාවයේ සිද්ධ වෙන දේ යම් ප්‍රත්‍ය ටිකක් වෙන නම් ඒ ප්‍රත්‍ය වල ඇහෙනවා කියන සිද්ධියේදී ඒ ප්‍රත්‍ය ටික නිරුද්ධ වෙනකොට ඒ ටික නිරුද්ධ වෙනවා. එතකොට අහපු දේ ගැන, තුනු දේ ගැන හිතනවා කියලාවත් නැහැ. අහපු දේ ගැන හිතනවා නම් අහපු දේ ගැන හිතනවා කියලා කරන්නේ මේකයි කියනවා. අහපු දේ ගැන හිතනවා කියලා දැන් මේ මනෝමය නේද මේ කරන්නේ කියන කාරණාවද නෝනා. අපි තමයි අහපු දේ ඇති බවට හිතන්නේ. දැකපු දේ ඇති බවට හිතන්නේ. දැකපු දේ නිරුද්ධ වෙලා නම්, ඡේද වෙලා නම්, බැහැ වෙලා නම්, අතීතයට ගිහිනලා නම් දැක්ක නමුත් දැකපු දේ නිරුද්ධයි, ඡේයයි, බැහැයි කියන තැනක මොන පියාදුන තීකරන්නේ නැහැ නේද? එහෙම වෙන්නේ නැහැ. එතකොට එහෙම අතීතේ නිරුද්ධ වෙලා නම් තීකරණයක වර්තමානයි මනෝයි කියන එකට එනවා. නමුත් අපිට එහෙම නැහැ ඉන්න කෙනෙක් විදිහටම තීකරන්නේ අපි. එතකොට කෙනෙකුට ඒකේ ආයතන නිසා උපන්න ධර්මෝ ඒ ආයතන පත්යෙන් නිරුද්ධ වෙන. ආයතනයකින් තව ආයතනයකට ගැට නොගපයින. මෙන්න එයා සංයෝ ජීවත් වෙනවා. දැන් ලෝකික භාවය තමයි. ඒ කියන්නේ විපාක මට්ටම සැහැරූප චක්‍රය කියන්නේ ජවම් මට්ටම යනකොට ආයෙත් ඇහැ වූ හවුලන රූපේ හෝ අවුලන චක්කු විඥානේ වයිගෙන චක්කු සම්පත්‍ය හරි අවුලන නම් දැන් මේ ඉන්නේ අල්ලගෙන තව එකක් අනාත් බින්දකෝ වාස් රූත්‍ර ජෝති කියන්නේ ගැහැගේ උපගේ විඥානයේට ඇහැ නිස්සිය නොවේවා රූපිය නිස්සිය නොවේවා චක්කු විඥානේ නිස්සිය නොවේවා චක්කු සම්පත්‍ය නිස්සිය නොවේවා චක්කු සම්පත්‍යෙන් උපදීනෙන් යම් වේදිති සූ දුක්ඛ දුක්මද හේද නිස්සිය නොවේවා කියලා. ඒ කියන්නේ අපිට ඇහැ රූප චක්කු විඥාන කිව්වොත් ජවම් මට්ටමට එනකොට අපි දැනගන්නේ ආපව රූප මේ ඇහැ මේ සිතෙන් කියලා මනෝ විඥානේ නැමිලා තියෙන නිරුද්දේශ ධර්මයේ නැති බවට අල්ලගන්න.
ඒක
කියලා මාර්ගය කියන්නේ අපි නොදන්නා වුණාට ක්‍රමේ තමයි කෙටියෙන් කියලා දෙනවා. මොකද නිත්‍ය නොවේ. ඒ කියන්නේ දකින දේ දෙකකින් ඉවරයි කියලා දන්නවා නම් නිත්‍ය වෙන්නේ. ඇයි මුදේ ඇයි ඉවරයි කියලා දන්නා නිත්‍ය මාර්ගය කියලා තියෙන අපිට මාර්ගය තේරෙන්න තමයි ඒකදී. කියන ක්‍රමේ තියෙන කියන්න දෙන මොකුත් නෙමෙයි. අපි නිකම්මට කියමු මනෝ විඥානය කියන තැන ගන්නකො දැකපුවා අහපුවා ගඳ සුවඳ ලැබුවා රස විඳපුවා හිතෙන් තී කරපුවා අතුරු කරන්න දෙපා කියන ඒවා එකක්වත් අතුරු කරන්න දෙපා කියනවා කියලා කියන්නේ මෙහෙම මේ දැකපු දෙයි කියන අදහසින් ගන්න දෙපා තී කරන්න බැරි නෑ තී කරන්න පුළුවා තී කරනවා කියන සිද්ධිය තී වෙනවා යාට තී කරනවා කියන සිද්ධිය හැම වෙලාවෙම මේ බද්ධේ කරත් ඒ කරත් කියන්නේ එකලහේ යනු බවකින් ඉන්නවා කියලා කියන්නේ එකලාවේ යනු බවකින් ඉන්නවා කියලා කියන්නේ මේ විඥාණයට තව ස්කන්ධයක් හසු නොවන අපි මෙහෙම කිව්වොත් දැන් මේ එක පුද්ගලෙක් කියලා ගන්නකො මෙයා වටේට තියෙන බඩු මුට්ටු ගොඩාක් කියලා කියනවා මේ බඩු මුට්ටු ඔක්කොම ජරාවර ධර්ම මේ එකක්වත් අල්ලන්නේ නෙවෙයිපා මේ ඉන්න කෙනාට කියන්නේ ඒ හින්දා එයා මොකද කරන්නේ මේක ගන්න අතුඩි කරලා බලනවා එක ජරාවර ධර්ම කැඩෙන දෙයක් මේක ගන්න බලනවා එකක් කැඩෙන දෙයක් දෙන අවවාද තමයි යමක් කැඩෙන දෙන්න තුලද ඒක එකක්වත් ගන්න එපා යමක් නොකැඩෙනවා නම් ඒක ගන්න. දැන් අපදාලා බලන බලන ගානේ කැපට් එකක් ගන්න එකක් කවදාද කරන්නේ විස්තිති කියලා එකක් කරනවා ආපු කියලා එකක් කරනවා නුවන් දෙරිච්චා දෙරිච්චා බලන මෙයාට අතට අහුවෙන්න අල්ලන්න මුකුත් ඔක්කොම කැරෙන්නේ ඒ හින්දා අල්ලන්නේ නැතුයි. එතකොට මොකද වෙනකට උනේ මේ ඉන්න ටික අතහරිනකොට මොකක්ද අල්ලගෙන හිටියේ මේ ටික අතහරිනකොට අල්ලගත්ත එකේ ජීවත් වෙන දැන් ඉන්නවා එකක්වත් අල්ලන්නේ නැති ඉන්නකොට ඉන්න ටිකක් අතහැරෙනවා අල්ලගෙනත් නැති නිසා නැති වෙලා යනවා. අපි අර උඩින් අත්තක් අල්ලගෙන ඉන්නවා ඉන්නකොට හිතගෙන ඉන්න අත්ත කපනවා. අත්ත කපනකොට අපි උඩත් අල්ලගෙන ඉන්න එක ඉදිරියයි. දැන් අපි දැන් රහත් වෙනවා කියලා මේ දහමී කියන්නේ මොකද්ද? අත්තේ ඉන්න එකම ගහක අත්තේ ඉන්න එකම අත්තක්වත් අල්ලන්නේ නැතුව ඉන්නවා දැන්. අත්හකනකොට ඒකත් එක්කම වැටෙනවා මිසක ඒකකට අල්ලන්නේ නෑනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි හැම රූපෙම දුකයි. හැම වේදනාවම දුකයි. හැම සංඥාවම දුකයි. හැම සංකාරෙම දුකයි. හැම විඤ්ඤාණෙම දුකයි. කියලා මේ කියන්නේ හිත දෙන්නේ පිටකරත් එක්ක හිමි. මේ ස්කන්ධ පංචකයේ තියෙන කෙනාට කියනවා තව රූපයක් අල්ලන්න එපා. දැන් මේ ඉන්න කෙනාට කියනවා මේ හැම දෙයක්ම ජරා මරණ කියලා. ඒ කියන්නේ එතකොට එයාට වෙනවා පේන දේ පෙනීම විතරයි. අහන දේ ඇහෙන විතරයි. ඒක කරන්න තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ පෙනෙනවා කියන දේ ගන්න මට්ටමට එනකොට පෙනෙනවා කියන සිද්ධිය දැනගන්න. දැන් අපි මෙච්චර කල් වුණේ පෙනෙන දේ දැනගන්නවා කියන්නේ පුද්ගලයේ කෙනෙක් දෙයක් ඇතුළතනේ. පෙනෙන දේ දැනගන්න මට්ටමට එනකොට පෙනෙනවා කියන සිද්ධිය වෙන්න මෙහෙමයි කියලා දැනගන්න. පෙනෙන දේ ඇත්ත කරගන්න එපා කියන එක කියන්නේ. මාර්ගයට කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අපි කියමු වෙනදට වැඩි කැටි ටිකක් තියෙනකොට වැඩි ගොඩක් වගේ පෙනෙනකොට අපි දැනගන්න මට්ටමට එනකොට වැඩි ගොඩක් තියෙනවා කියලා ඉන්න දැනගත්තේ. දැන් අපි දැනගන්නේ මොකද්ද? ඇත්ත වැඩි කැටි ටිකක් තියෙන තැනක මෙහෙම වැඩි ගොඩක් වගේ පෙනුනා නේද? පෙනෙනවා කියන සිද්ධිය සිද්ධ වෙච්ච බලන්න. ඇත්තටම වැඩි කැටි ටිකක් තියෙන තැනක මෙහෙම ඡායාවක් පෙනෙන එකයි සිද්ධිය. ඔය චක්කු විඥාන මට්ටමේ සිද්ධිය. වෙනදට උනේ ශවම් මට්ටමට එනකොට වැඩි ගොඩක් තියෙනවා කියලා දැනගත්තා. පෙනෙන එක දැනගත්තා. පෙනෙන එක ඇති බව දැනගත්තා. පෙනෙන දෙයට අනුව දැනගත්තා. දැන් අපි කරන්නේ පෙනෙනවා කියන සිද්ධිය දකිනවා. ඒ කියන්නේ වැඩි කැට ටිකක් දෙනකොට වැඩි ගොඩක් වගේ පෙනුනා. කියන දෙච්ච සිද්ධිය ඒ විදිහට දකින එකයි කරන්නේ. මේ විදිහට කරනකොට යම් දවසක් තියෙනවා රූපේ කියලා හම්බ වෙන්නේ නැතුව මෙහෙම බලපුවාම බලපුවේ විපාකයේ හැටියට මේ ආයතන ටික මොන මොන විදිහට එකතු වෙලා හැදිලා කරලා ඉක්කන්දේ පැවැත්ම උනොත් එයා සැප දුක් විඳින්නේ මේ විදිහට. කියන තැනක සිද්ධියක් වෙනවා. එයාට තේරෙන්නේ එයා හිතපු විදිහට. අපි කියමු පේන දේ කියනවා නෙමෙයි අවස්ථාවක මේ ධාතුව නිසායි පෙනෙන්නේ කියලා බැලුවොත් මේක ඒ බලපෑමේ විපාකයක් හැටියට මේ පේන දේ අඩගෙන නිරුද්ධ වෙනවා කියන තැනින් එයාට විපාකයක් වෙනවා. පේන දේ ස්ථාවර වෙන්නේ නැහැ. මෙතෙන්දී අවධාරණයෙන් මතක් කරන දේ තමයි විපාකයේ කියනකොට අපි කෙනා කෙනාගේ ඛණ්ඩ ටික භූමිය දෙලා කෙනා කෙනාගේ කර්මයට අනුව මේ ලැබිලා තියෙන සිද්ධියක් මෙහෙම විපාකයක් කියන එකක් හම්බ වෙනවා මිසක වෙනස් කරන්න බැරි ස්ථීර වූ ධාතුව කියන එකක් හැදිලා ඒකේ ලැබෙන විපාකයක් තියෙනවා කියන එකකින් ඉඳපා. එහෙනම් ඒක තමයි මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ ඇයි වර්ණ රූපය කියලා එකක් තියෙනවම යැයි කියලා එකක් තියෙනවම යැයි මේවා නැත්තේ කියලා අපි හැප්පෙන්නේ අපි විපාක වින්දත් නැත්නම් මෙහෙම එකක් තියෙනවා කියන තැනක අදහස් තිබුණා. නමුත් කෙනා කෙනාගේ ස්කන්ධයම කෙනා කෙනාගේ පැවැත්මම භූමියකට කෙනා කෙනාගේ පැවැත්මම කෙනා කෙනාගේ විපාකයකට දකින්නේ. එතකොට අපි දන්නවා අපි යම් ආකාරයකට කර්ම කළොත් ඒ ආකාරයට අපිට වින්දින්ද වෙනවා. නැතුව දැන් අපි කියමුකෝ මම කරපු කර්මයට අනිත්‍යයට විපාක වින්දින්න නේ කතා කරන සිද්ධියක් වෙනවා. යම් යම් ආකාරයකට මම කර්ම කරයිද ඒ ආකාරයටම මට විපාක වින්දින්න වෙන්නේ. ඈ එතකොට අර පෙන්වන්නේ මේ යම් කර්මයක් කුසලෝ අකුසලෝ වෙයි නම් ඒක තමම විපාක වින්දින්න වෙනවා. කර්ම උත්පත්ති කොට නැදකට පිට කොට පිළිකරන කොට ඉන්නේ කියලා බලන්න කියලා කවිද්දද? කම්මස කොම් කම්ම දාය අදු කම්ම යොමු කම්ම බන්දු කම්ම පටි කරන යං කම්මං කරසාමි කල්යාණං වා පාපකං වා තත් දාය අදු භවිසාමි. එතකොට එහෙම දාය අදු කරගෙන පොවතින අපිට මට දැන් පුළුවන් නම් රූපවචර මැත්තේ නේ කර්මයක් කරගන්න අනිත් අය කොච්චර මේ මැත්තේ විපාක දෙන්නත් මගේ විපාකෙට අගල වෙනස වෙනවා. මට පුළුවන් මේ දායින්දල කාමෝචර මට්ටමේ විපාකයක් ඇතිවෙලා රූපෝචර මට්ටමේ විපාකෙ ජීවත් වෙනවා. ආය තව දුරටත් මම කාමවචර මැත්තේ ඉන්නවා නෙමෙයි. කාමවචර හැම වෙලාවෙම කාල්කයි. රූපවචර අරූපවචර අපරියාපන්න අකාල්කයි. අකාල්කයි කියලා කියන්නේ අනන්තරික ඒවා. ඒ මාර්ගෙට අනුතුරු විපාක දෙනවා. දැන් ධ්‍යානයක් වඩන්න පුළුවන් නම් ධ්‍යානය වඩලා ඉවර වෙනකොට මේ මත්තු විපාකයක් ලැබෙනවා මිසක ආයේ එතනින් පස්සේ තමයි ලෝකෝත් මේ රූපාවචර මත්තු විපාකයක් ලැබෙන්නේ කියලා එකක් නැහැ. ධ්‍යානයක් වඩු ධ්‍යාන රූපාවචර මත්තු මේ විපාකසිත පහළ වෙන්නේ නැති පහළ ධ්‍යානයේ උපන්න බවම විපාකයි. එතකොට උගර බලන්න ධම්මසංගෙන්නේ සත්‍ය රූපෝචරස කම්මස කතරත්ත උපදිතත්ත විපාකම්. ඒම රූපෝචර කර්මය කළ නිසා වැඩු නිසා කළ නිසා රස කළ නිසා මේ විපාකයි. අද ඒක මට කියන්න ඕනේ කාලික සහ අකාලික කියලා. කාමයේ කාමෝචරේ කාලික. මොකද කාමෝචරේ කාලිකයි කියලා කියන්නේ ආනන්දරිය අකුසලයක් අපි කළොත් කරන විරණකොටම අපාය යන්නේ. දානයක් දෙනවා දිව්‍ය ලෝක යන්නේ. දාන දීලා ඉවර වෙච්ච ගමන් දිව්‍ය ලෝක යන්නේ. ඒවට කාලයක් තියෙනවා. ඒ විපාකයට කාලයක් තියෙනවා. ඉති දෝපේතිය මිදෙන්නේ. ඒ දෙයකට කාලිකයි කියලා. නමුත් ලෝකෝත්තර ධර්මයේ එහෙම නැහැ. අකාලිකයි. අකාලිකයි කියලා කියන්නේ දැන් පුළුවන් නම් මේ මාර්ගය වඩන්න. දැන් පුළුවන් නම් නිබිද කර්මයක් කරන්න. කල ඉවර වෙනකොට මේ විදිහට පාදේ. ආය දැන් ඒකට මරණයෙන් පස්සේ මේකට විපාක. ලෝකෝත්තර විපාකෙ විඳින්නේ කියලා එකක් නෑ. කර්මයේ මාර්ගයට අනුතුරු ඵලයේ උපදින්න එක්කෙන මාත්‍රයක්වත් කවදාවත් වෙන්නේ නෑ කියලා කිව්වේ. ඵලයේ කියලා කිව්වෙ මොකද විපාක? මාර්ගය කියලා කිව්වේ හේතු. හේතුවට අනුතුරු ඵලයේ උපදින්න අර කාලයක් ගත වෙන්නේ නෑ මේක. එහෙනම් කියන්නේ මොකද? හේතුවට අනුතුරු ඵලයේ උපදින්න කාලයක් ගත වෙනවා කියන නිසා. කාමවචර කුසල වගේ දේවල් ගත්තාම ඒව හේතු. හේතු වැස්කිරුවට ඒකට ඵලයේ උපදින්න කාලයක් යනවා. හරි මේකෙදි එහෙම නෑ. ඵලයේ හේතු කල් ඉවරනකොට ඵලයේ ලැබෙනවා. ඒ නිසා අපිට භවනා කරනවා කියන නිවන් දකින්නවා කියලා කරන්න තියෙන වෙන මොකුත් නෙමෙයි. මේ ආයතන ටික වෙනස් කරගන්න නිවන්නම් මෙහෙම මේ ආයතන ටික මේ ඇහැ මේ රූප මේ චක්කු වෙන මේ මට්ටම ඇත්ත වෙලා මේ මට්ටම මෙහෙමම වෙලා මේකින් නිදෙනවා කියලා එකක් නැහැ. නිදීම කියලා කියන්නේ මේ මට්ටම වෙනස් වීමම. අපි මේකේ කාමයේ නිදුණා කියලා කියන්නේ මේ ආයතන මට්ටම වෙනස් වීම. ලෝකේ වෙනස් වුණා කියලා කියන්නේ ලෝකයේ තුල තියෙන ආයතනයෙන් නිදීම. ඒකේ නිදනවා කියලා කියේ වෙන මට්ටමකට දුක දිලා. ඒකකට කරන්නේ වෙන මට්ටමක් වෙනවා. ජීවත් වෙන්න එක ගුණයක් තියෙන්නට ඉන්නේ. එක මට්ටමකින් නිදෙන්න නම් තව ඉන්න තැනක් තියෙන්නට ඒක කාම භූමියේ නිදුනොත් ඉන්න වෙනවා රූප භූමිය. ඒක නිදුනොත් ඉන්න වෙනවා ආරූප භූමිය. මේ භූමිය තුනෙන් නිදුනොත් ආ ඒකට හින්ද තමයි එහෙට භූමියක් තනෙන්නේ. එතන භූමිය අපරේපන භූමිය. නැත්නම් ඉතින් ඒ නිදීම කලේතු කරන්නේ නැහැ. ඇයි? කාමාවච රූපාවච අරූපාවච භූමියම නිදිලා. ඉන්නේ කොහෙද ඒක? ආදී නේ. වැඩකට දුකරන්නේ කොහොමද භූමියක් නැති? යන්නේ ඉන්නේ කොහොමද? ඒ නිසායි අපරේපන භූමිය කියලා එකක් තියෙන්නේ. භූමිය වෙනස්ක ඒ භූමිය ඉදුමාම ඒ මට්ටමේ භූමිය ඉදුමයි මේ භූමියේ නිදීමයි එකට වෙන්නේ. මේ භූමියේ නිදෙන්න කල බැලුවාම කල කිදුලා නිදෙන කොටයි මේ භූමිය උපදින. එහෙනම් හැම වෙලාවෙම අපිට තියෙන්නේ භූමිය වෙනස් කරගන්න. කර්ම කියලා කියන්නේ ඒක භාවනා කරනවා කියලා කියන්නේ ඒක. ඇහැ අනිත්‍යයි ඇහැ දුකයි අතු බය අතරයි කියලා බලනවා කියන්නේ මේ විපාක වෙනස් වෙනවා කියන්නේ. ඔක තියෙනවා ඉතින් අහන්න පුළුවන් මොන ප්‍රශ්නද?